දැන් අපි ධර්ම දේශනාව සඳහා කාලයයි සිල් දෙනාම ධර්ම දසවණේකට සූදානම් වීමක් වශයෙන් ධර්ම ගෞරවයෙන් යුක්තව සාදු කාර්යයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ යෝනාච්ච සාරී නොපච්ච සාරී සබ්බං අච්ච ගමයි මං පපංචං සෝ බික්කු ජහාති යෝර පාරං පුරගෝ ජින්නමිවතචං පුරාණං තීති. නයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි අද හත්වෙනි ධර්ම දේශනාවට නැත්නම් ධර්ම දේශනා මාලාවේ හත්වෙනි දවසට මේ ප්‍රවිෂ්ටිය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කවුරුත් පරිදි වගේ දන්න පරිදි අපි ධර්ම දේශනා සඳහා මේ උරග සූත්‍රය ප්‍රධාන මාතෘකාව වශයෙන් ප්‍රධාන සූත්‍ර වශයෙන් තියාගත්තා. ඒක ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ සුත්ත නිපාතේ සඳහන් වෙන පළවෙනිම සූත්‍රය. ඉතින් ඒක එක 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 තේමාවල් අනුව සංග්‍රහ වෙච්ච ගාථාවල් ගාථා මාලාවක් වශයෙන් මල්වැලක් වශයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඒ ගාථාවල් ඉදිරිපත් වෙච්ච ස්වරූපේ අපේ භාවනා වැඩ පිළිවෙල යන විදිහට අපට ප්‍රායෝගික ඒ වගේම මූලධර්මානුකූලව තොරතුරු ලැබෙන විදිහට අපි ඉදිරිපත් කරගත්තා. අද ඉදිරිපත් කරලා තියෙන්නේ 8 වෙනි ගාථාව. මේ 8 වෙනි ගාථාවෙ ඉඳලා ගාථා 6ක්ම තියෙන්නේ එකම තේමාවට. ඒකේ පළවෙනි පද දෙක තමයි නාච්ච සාරීන පච්ච සාරී. අති දහවණයට යන්නත් එපා. ඒ වගේම පසුබැස්මකට ලක් වෙන්නෙත් නැතුව යම් කිසි කෙනෙක් කටයුතු කෙරුවොත් ඒ කියන කොච්චර මූල ධර්ම ධර්ම තිබුණත් කොච්චර අධ්‍යක්ෂණ තිබුණත් මේ ගමනේදී අනිවාර්ය අවස්ථාවල් පහළ වෙනවා. එයා හිත කුලප්ප වෙලා අති දහවණයට යන්න හිතෙනවා. සමහරට හිත සම්පූර්ණ පෙරදිලා පසුබෑම අවස්ථාවල් එනවා. ඒක ඉතින් ගොය දෙනෙක් එක මට වෙච්ච පසුබෑමක් මගේ ශීඝ්‍ර ගමනක් කියලා හිතුවට එහෙම එකක් නෙවෙයි. මේක දිනික ධර්මතාවයක්. ඉතින් ඒ හිත සන්තෝෂ වෙච්ච ලාවට අති දහවණයටත් වැරදිච්ච පෙරදිච්ච වෙලාවට පසුබැස්මකටත් ලඟුනොත් ලකුණොත් ඒකේ ඒ යෝගාවචරයගෙන් දුර්ලකමකට යනවා. ඒ වෙනුවට මේ ගමනේදී අනිවාර්යයෙන්ම අති දහවණ අවස්ථාවල් තියෙනවා, අනිවාර්යයෙන්ම පසුබන අවස්ථාවල් තියෙනවා. ඒ දෙකෙන් අපිට කරන්න මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීමට අවශ්‍ය කරන වේදිකාව සකස් කළ දෙන එකයි, අවස්ථාව ලබා දෙන එකයි. ඒ නිසා ඒක මට වෙච්ච අත්තරක්වත් මට වෙච්ච නම්බුවක් නෙමෙයි, මේ ගමනේ හැටි. ආන්න විතර දැනගන්න ඕන නිසායි ගමන කෙලවර කරපු අපේ පළමෙනි කල්යාණ මිත්‍රු සරුවචන් වහන්සේ මතක් කරන්නේ යන අතරමඟදී ඒ අති දහවණයට අහු වෙන්න එපා, පසුබෑමකට ලක් වෙන්න එපා. ඒ අති දහවණේ වශයෙන්ම පසුබෑම පසුබෑම වශයෙන්ම ධර්මතාවයක් වශයෙන් බලනවා මිස මගේ පසුබෑම මගේ අති දහවණයක් කියලා ඒක බාරගත්තොත් කාලේ නාස්ති වෙනවා. ඒ වගේම අතුරු මාර්ග වලට වැටිලා සත්‍ය මධ්‍යම ප්‍රතිපදාව මඟහැරෙනවා. ඒක නිසා සබ්බං අච්චගමයිම පපංච. ඒක නිසා මේ ප්‍රපංච කියන වචනේ අදහස ඍජු කිටි මාර්ගයේ තියෙද්දි අතුරු මාර්ග දෙකක් මඟකට. ඒ නිසා මේ බොම්පණ වචනයක්. ඒ නිසා විවිධ අර්ථ ඡායාවන් සහිතව විවිධ තැන්වල මේක පාවිච්චි වෙලා තියෙනවා. නමුත් මේ අපේ සිංහල අටුවාවේ එහෙම නැත්නම් අර්ථකථනයේ හුඟක්ම බොඳ වෙච්ච අර්ථයක් තමයි අපිට මේක ළඟා කරලා දෙන්නේ. ඒකට හේතුව ඒ බුද්ධ ආගමට සිදු වෙච්ච පසුබෑම රාශියක් තියෙනවා ඉතිහාසගතව. ඒකේ බුද්ධ ආගමට සිදු වෙච්චi අති දහවන අවස්ථාවල් තියෙනවා දේශපාලන සමාජික ආර්ථික වශයෙන්. අනිවාර්යයෙන්ම ඇත්තටම මේ මුළු දේහයට හානි සිද්ධ වෙලා තියෙනවා. ඒ සර්වඥාන්ති වැඩ හිටපු කාලේ වගේ එහෙම නැත්නම් ඒ පළවෙනි දෙවෙනි ධර්ම සංගායනා කරන කාලවල වගේ සම්පූර්ණ දේහය සම්පූර්ණ ගෙඩිය සම්පූර්ණ බාධා ඉරියරුවෙන් තොරව නෙවෙයි පවතින්නේ. ඇත්තටම ධර්ම සංගායනාවක් තුනක් කරන්න සිද්ධුනේ තුන් අවස්ථාවක මේක ඉතාම අනුතුරුදායක තත්ත්වයන් වලටපත් වුණා. ඊට පස්සෙත් ඒ උච්චාවචකම් උස්මිතිකම් ඇතුව තමයි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. අන්න එතනදී අර මුල් කාලේ තිබුණු ඒ ප්‍රපංච කියන වචනයට මේ ප්‍රපංච කියලායි පාලියෙන් සඳහා වෙන්නේ. ඒ සංස්කෘතයෙන් ප්‍රපංච කියලා කියනවා. ඇත්තට සිංහල වචනයක් මේකට නෑ. අපි ප්‍රපංච කියන වචනේ හිම පාවිච්චි කරනවා. ඒකෙන් අදහස් කරන්නේ මේ පඳුරට ගහන එකයි. හාව ඉඳදී පඳුරට ගහන එකයි. එහෙම නැත්නම් කිව යුතු දේ කෙලින් කියන්නේ නැතුව වටෙන් යන එකයි. යන්න කෙලින් පාරදීදී වක්‍රව යන එකයි. ඔය කරත්ත බඳින ගුණා ගොනු දෙන්න බැඳගත් අනේ ගුණා බැඳගත් ඒ දුරවේදික ගමන් යනකොට ගුණාට මුත්‍රා කරන්න නතර කරන්න යද්දි තමයි මුත්‍රා කරන්නේ. මුත්‍රා කරපුවා මොක වැටෙන්නේ ඉස ඩපුර හැටියට තමයි වතුර පාන මුත්‍රා පාන. ඒකට කියනවා ගෝමුත්‍ර වංකේ කියලා. එහෙම නැත්නම් හඳ පායනකොට පළවෙනි දවස් පස්වෙනි දවසේ හතරවෙනි දවසේ හයවෙනි දවසේ ඒකට කියන්නේ කග්ගවි සාමයේ දියවක තියවක ජලවකට විශේණියට හයවකට අඩහඳ පේන්නේ වංකව. ඒකට කියනවා චంద్ర වංකේ කියලා. ඉතින් මේවා සුන්දර දේවල් විදිහට අපි බාරගත්තට මේවා කැත දේවල්. මොකද හේතුව ඍජු මාර්ගයේ දීටි මේ වංක මාර්ගේ පෙන්නවා. ඒ කියන්නේ අපි මේ අතිශෝක්තියට යනකොට ඉබේම වංක වෙනවා. නිකන් සාමාන්‍ය සුද්දෙක් කියලා කියනවා බොරු වණන් කැමති වැරදි බව කවුරුත් පිළිගන්නවා. නමුත් අතිශෝක්තිය ටිකක් තිබ්බට කමක් නැහැ කියලා. නමුත් අතිශෝක්තිය කියන්නේ බොරුවගේ මල්ලි තමයි. ඒ නිසා අතිශෝක්තිය දානකොට මතක තියාගන්න ඕනේ සත්‍ය මුහා වෙනවා. කෙලින්ම කතා කරනවා නම් කෙලින්ම ඍජු මාර්ගයට යනවා නම් ප්‍රපංච කිරීලක් නැහැ. කැමති නම් කාපන් බැරි නම් කාපන් තමයි. අන්නේ එතෙන්ද එන්න එහෙම නැත්නම් මේ අන්ත දෙක අතහැරලා ඍජු මාර්ගයට මධ්‍යම ප්‍රතිපදාවට එන්න අපි මේ කරවන වැනවිල්ල අපි මේ කරවන මේ රැවටිල්ල අපි මේ කරවන හාවින්දදී පඳුරට ගන්න ක්‍රමය සර්වඥාන්සේ ආදුනිකයට කියලා දෙන්නේ. මොකද ආදුනිකයා කරන්නේ ගුරුසු දේවල් වැඩ කරගෙන වැඩ කරන්නේ අනේක මොත් භාවනා කරමින් සීලෙන් සමාධියෙන් ප්‍රඥාවට ගියාට පස්සේ ප්‍රඥා ශික්ෂාවේදී මේ වැනවිල්ල තියාගත්තොත් හරියට කාය නාස්ති වෙනවා. නිසා එතනදී අනවශ්‍යයි අන්ත අතහැරලා ප්‍රපංච අතහැරලා මෙදමාවට එන එක මුගාත්ම සියුම් සූක්ෂම වැඩ. ඒක සාමාන්‍යයෙන් ඔපරේෂන් එකක් නෙවෙයි මොළේ ඔපරේෂන් එකක්. ඒකේ ස්නායුවල ඔපරේෂන් එකක්. ඒක නිසා ඒක පුදුමාකාර සූක්ෂමව සම්පූර්ණ ජීවානුහරණය කළ යුතුයි. ඒ නිසා අපිට අමාරු හිතාගන්න නිවන් දකින්න තෙක් මේ ප්‍රපංච කියන වචන අපිට තේරෙන්නේ. නමුත් අපිටින් ශක්ති ප්‍රමාණේ බබාගේ භාෂාවෙන් ගොළු භාෂාවෙන් මේක උත්සාහ කිරීමක් තමයි මේ කරන්න හදාගන්නේ. ඉතින් ඒකට සාමාන්‍යයෙන් අල්පි දැනට ලියවිලා තියෙන පොත් කීපයක් තියෙන හොඳ පොත්. ඒ වගේ දුඟාක් කියලා මේ ප්‍රපංච කියන වචනය මේ මේ සූත්‍රයේදී මේ ගාථාවේදී ප්‍රපංච කියන වචනේ ඉස්මතු වෙනවා. විස්තර කරන ගොඩක් අන්නේ මේ මදුපිණ්ඩික සූත්‍රය කියලා මජ්ක්‍ධිමනිකාය ප්‍රධාන වෙන සූත්‍රයක්. බොහොම දාර්ශනික පිළිබඳව කතා කරන සූත්‍රයක්. අන්නේ ඒකෙදී ਸਰුවචන් වහන්සේ කරන දේශනාවකට කොට්ටිත ස්වාමීන් වහන්සේ මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ පොඩි විවරණයක් කරනවා. ඇත්තට මේකෙත් කතාව මේකයි ਸਰුවචන් වහන්සේ ඒක වචනය ගැඹුරින් පින්දාර්ථ සහිතව දේශනා කළා ගඳ පිළිට වැඩි. අර සංඛ්‍යා වන්දලා එකිනෙක අමුණ බලා ගන්න එකිනෙකටත් තේරෙන්නේ. ඊට පස්සේ කොටිතු ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ, ඒ කියන්නේ ඒ කාලේ හිටපු වැඩිහිටි ස්වාමීන් වහන්සේ නම. දුහාන්දුර කෙටියෙන් කියන දේ දීර්ඝව විස්තර කරන්න නම් ලැබපු ස්වාමීන් වහන්සේ තමයි. ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙම වචනයක් කිව්වා කෙනෙකුටවත් තේරුනේ නැහැ, අපිට දැනට තේරෙන්නේ නැහැ. පුළුවන් ද සාන්තික විසඳුමක් දෙන්න කියලා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ ගහේ කඳේ අරතුව තියේදී උඹල මේ අතුපතර වල නැතිවල කොළවල අරතු හොයන්න වගේ බුදුහාමුදුරන් දැන්නේ මොකටද මම ළඟ තෙන්නේ මට තේනවා දෝක් කරන්න ඉතින්දී බැහැවි නැත්තේ ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ අනුකම්පා කරලා අපිට බුදුහාමරණ කෙනෙක් කියන්නේ බැරි හින්දා ඔබ ළඟට අවබෝධය ළඟට ආවේ මම කියන. ඒක කොටේසාර කියනවා මට ඉච්චර මේක තේරෙන්නේ නැහැ. තේරෙන හැටියෙන් කියන්නම් කියපු ටික තමයි පොතට ගිහිලා තියෙන්නේ. නමුත් මේ සංඝයා වහන්සේලා කොටේ ස්වාමීන් වහන්සේගෙන් මේ විශේෂුම විවරණය විග්‍රහය ලබාගෙන පස්සේ සතුට බුදුහාමරණ ගිහිලා වාර්තාව දෙනවා. ඒතර බුදුහාමර කියනවා කොටේ කියපු දේ තමයි මටත් කියන්න තියෙන්නේ. මම කිව්වත් ඔච්චර තමයි කියන්න තියෙන්නේ කියලා. ඒකේ විස්තර කරනවා ප්‍රපංච කියන වචනේ මෙන්න මෙහෙමයි. ඒක ඇහැට කනට නාසයට දිවට කයට හිතට කියන ඕනම ආයතනය ඇහෙන් රූප දකින්න කනින් සද්ධාන නාසයෙන් ගඳ සුවඳ දිවට රස කයට පහස හිතට හිතවිල්ලක් කියන සෑම දෙනම එකම එක යාන්ත්‍රණයක් සිද්ධ වෙයි. සිදු වෙන දේ අතින් එකයි තියෙන්නේ. නමුත් මම ඒක අරගන්නම් මේ කයත වෙන එක සම්බන්ධයෙන් හැබැයි සරුවචනාන්තිව කොටි ස්වාමීන් වහන්සේ විස්තරය ගේන්නේ ඇහැට රූපයක් දකින්න අවස්ථාව වශයෙන්. කායේච පොට්ටබ්බේච කායේච පටිච්ච පොට්ටබ්බේච උපජ්ජති චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං කියවගේ කායේච පටිච්ච පොට්ටප්පේච උපජ්ජති කාය විඥානං කියලා කියනවා. අපි මේ කයේ තියෙනවා සංවේදී ගතියට ඒකට කියන ප්‍රසාද රූපේ කියලා. ඒ කයේ ඒ දෙයට මොකක් හරි ගැටිච්ච එකම මේ ගැටුනේ ආසවල් දෙය ඒක උනසුමක්ක සිසිල සක්ක ගොරෝසු දෙයක් සියුම් දෙයක් කියලා ඒ කයට අල්ලන්න පුළුවන්. ඒක කෙස්සොල නෑ, දත්වල නෑ, නියවල නෑ. නමුත් අනික හැම තැනකදීම පිට පරිසරයේ තියෙනවා මේ පෘෂ්ඨයේ තියෙනවා ආරක්ෂාව සහ ගොදුරු සෙවීම සම්බන්ධයෙන් පැවැත්මට අවශ්‍ය කරන දෙයක්. ඒ නිසා කයේ මොනවාරි වැදුනොත් ඒ වැදිච්ච දේ පිළිබඳව වෙන දෙයකින් වෙන්කොට දැනගැනීම හැකියාවක් කයට තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඇහැට තියෙන වර්ණ රූප වෙන්කොට දැනගැනීම එක මේක කා මේක නිල් මේක රතු මේක දුර මේක ළඟ කියලා කියන්නේ. නමුත් ඒ වර්ණ රූපේ කනට වැදුනට කනේ නෑ ඒ සංවේදී භාවය. නාසෙත් නෑ දිවෙත් නෑ කයෙත් නෑ. ඒකයි ශබ්දවලට කන් බෙරේ තියෙන විශේෂ සංවේදී භාවය. ඒක සංගීත රාවයක්ද බැනිල්ලක්ද ස්ත්‍රීද පුරුෂද එන සද්දයක්ද යන සද්දයක්ද කියලා දැනගන්න. නමුත් ඒක ඇහි නෑ. ඇහැටේ ශබ්ද වැටුනට ගන්න බෑ. නාසයේ තියෙන ගන්ධ සුවඳට විශේෂ ඒකට කියන්නේ ප්‍රසාද රූප කියලා සංවේදී බව කියලා. දිවේ තියෙන රස නහර ඒව දුනු මිදෙස් රසවල වෙන්කරට හඳුනන. මේ වගේම එකක් තියෙනවා කයේ ප්‍රසාද රූපයක්. අනේ ප්‍රසාද රූපය ස්පර්ශය අල්ලන. නමුත් මේ කයේ මෙච්චර සංවේදී වුණාට බාහිර ප්‍රසාද රූපයකින් කිසි කැවුනේ නැත්නම් කයට දැනීමක් ලබන්න බෑ. ඒ වගේම තමයි කයට ප්‍රසාද රූපයක් දනවන්න වර්ණ රූපෙට බෑ. ශබ්ද රූපෙට බෑ. ගන්ධයට බෑ. රසට බෑ. පොට්ටබ්බෙට පමණයි පුළුවන්. ඒ පොට්ටබ්බෙත් කියලා ඇහැට වැදුනට කනට වැදුනට එව්වට හරියන්නේ නැහැ. ඒ නිසා කයට පොට්ටබ්බ. ඒ කියන්නේ ඝන දෙයක් හැප්පෙන දෙයක් පොට්ටබ්බේ කියලා කියන්නේ ස්පර්ශ වෙන වස්තුවක්. මෙන්න මේ දෙක හරීම අත්‍යන්ත වස්තු දෙකක්. කයයි පොට්ටබ්බයයි. දෙකේ එකතු වෙච්ච වෙලාවක තමයි දැනීම මොලේ අපි කියන්නේ හිත කයට යෙදවිලා මේ දේ මම විඳිනවා කියලා ප්‍රබුද්ධ වෙන්නේ. ඒ වෙලාවේදී හිත ඇහි තිබුණොත් කනේ මොනවද වැදුණා තේරෙන්නේ අපිට. ඒ වෙලාවේදී හිත කනේ තිබුණොත් කාය විඥානේ බාටපත් වෙදුණොත් ඒ වෙලාවේ කය වැදින දේවල් අපිට තේරෙන්නේ නැහැ. නාසයට දිවට ගියාට කයට තේරෙන්නේ නැහැ. ඒ නිසා කය තියෙන්න ඕනේ පණ ඇති කයක් ස්පර්ශ ඒ කියන්නේ සංවේදී බව බාහිර වස්තු කැලිමකට වදිනවා. වදිනකොට අවධානය සම්පූර්ණයෙන්ම කයේ තියෙනවා. එතකොට කාය විඥානේ පහළ වෙනවා. මේ තුන කයත් අවදිතාක් කල් අර පොට්ටබ්බයත් නිතරම අපි කිචි කවමින් අපිට ස්පර්ශය දෙමින් ඉන්න තාකල් හිතත් නන්නතර නොවේ තිබුණොත් දිගටම ස්පර්ශය සිද්ධ වෙනවා. කය පොට්ටබ්බය දැන ගැනීම සිදු වෙනවා. ඒ නිසා ඒක ඉතාමත්ම මේ එකලසක් ඇතන තියෙනවා. ඒ වෙලාවේ රූප පේන්නේ නැහැ, අපට ශබ්ද ඇහෙන්නේ නැහැ, අපට ගඳ දැනෙන්නේ නැහැ, රස දැනෙන්නේ නැහැ. කයයි තියෙන්නේ. රූප පේන වෙලාවට කවදාකවත් කයට බෑ මේ සංවේදී භාවය කරන්න. සද්ධාහන වෙලාවට බෑ. නමුත් අපි ඒක දන්නේ නැහැ. අපි දන්නේ රූප බලමින් සද්ධාහන්න පුළුවන්, රූප බලමින් ගඳ බලන්න පුළුවන්, රස බලන්න පුළුවන්, පහද ලබන්න පුළුවන් කියලා. නමුත් අපි මේ ප්‍රශ්න සාකච්ඡා කරන ඉදී ආනාපානෙ වගේ එක තැනට හිත තියාගත්තම සද්ධාහනව කියන්නේ මහා කරදරයක්. රූප පේනවා කියන්නේ මහා කරදරයක්. මොකද මේකට හෙල්ලුම් කරන්න නැතුව රූප බලන්න බෑ. අන්නේ විදිහට ඉතාම එකක් දිගේ විශේෂඥතාවයේ දිනු කරන යනට පේනවා මේ එල්ල එක දිගට කයෙමයි තියෙන්නේ පොට්ටබ්බ රූපෙමයි හිත පවතින්නේ මේක දිගට පවත්නවා කියලා කියන්නේ මහා ලොකු එකලසක් අන්නේ එකලස පවත්නකොට තේරෙනවා මේක දිගේ පවතින එක නෙවෙයි අභාවිත මනසේ හැටි අභාවිත මනස රූපෙට සද්දෙට ගන්ධෙට රසෙට ඇහැට කනට දිවට නාසයට ඒ පිස්සු අඳුරේ කොටේ පැන 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 යනවා නමුත් ඒක තැනකට ගත්තයි කියලා කියන්නේ කය පොට්ටබ්බ රූපය හිතත් එකලසල ගුණුවට යන තින්න සංගති පස්සෝ මේ තින එකට ගමන් කරන තාකල් ස්පර්ශ සිද්ධ වෙයි මේ ස්පර්ශය තියෙනවන විතරමයි වින්දනයක් ලැබේ උදාහරණයක් වශයෙන් අපි කයේ ආශස් ප්‍රසවාස ඇවිල්ලා හැප්පෙන වෙලාවේදී මේ සිසිලස මේ උණුසුම මේ පිරිමැදින ගතිය මේ දිග ගතිය මේ කෙටි ගතිය කියලා ඒක විඳීම පවතින තාකල් කවදාකවත් ඒ හිතට බලන රූපේ කහපාට නිල් පාට දැක ගන්න පුළුවන් කමක් නැහැ. කණ්ඩ ඇහෙන ශබ්දවල ස්ත්‍රී පුරුෂ ගති අනේන ගති සුභාසුභ ගති දැක ගන්න පුළුවන් කමක් නැහැ. නාසය අකර්මණ්‍ය වෙලා දිව අකර්මණ්‍ය වෙලා කයට පොට්ටම්බේ ඒ කියන්නේ නාසිකාග්‍රේ හුස්මරල වදිනවා. හිත තියෙන එතනමයි සතිය පිටලා තියෙන එතනමයි විතක්කේ තියෙන එතනමයි මානසිකාරය තියෙන එතනමයි චේතනාවත් එතනමයි අවශ්‍ය නම් ආනෙම ඉන්නකොට විතරක් තහසේ වදින හුස්මේ උණුසුම් සිසිල් ගස විඳින්න පුළුවන්. දිග කිටි බව විඳින්න පුළුවන් විඳනවා නෙමෙයි විඳින්න වෙනවා වෙන කප්පයක. හිත තියෙන කොතනද එතන තියෙන විඳින්නේ විතරයි අපි ලබන්නේ. මේක නමුත් දැනෙන්නේ ඒක මම හිතන්නේ මේ ආචාර්යවරුලා ගත්ත එක එකම දේ චිත්තක්ෂණ හතරක්වත් වැදුනොත් විතරලු ඒක දැනුණ බව දන්නේ එක චිත්තක්ෂණයකට වැඩිලා ගියාට මතකෙට යන්නේ චිත්තක්ෂණ දෙකක් ගියාට මතකෙට යන්නේ තුනක් ගියාට මතකෙට යන්නේ අන්නේම ඒ කීදී හතරේ චිත්තක්ෂණයක් වැදුනොත් විතර ඒකේ ගලේ කෙටුව වගේ ලකුණක් හිටිනවා මතකෙට යන්නේ අන්නේ විදියට සතිය ඉස්සල්ලාම අපි මේ වෙන කතාවකට බහලා කතිය වීරණ ගියාද එක චිත්තක්ෂණයක සතිය හිටියට සතිය පිහිටයි කියලා දන්නේ නැහැ පිහිටුගේ ගුණාගුණ කියන්නත් බෑ දැනුමකුත් නැහැ ඊගා චිත්තක්ෂණෙත් නැහැ ඊගා චිත්තක්ෂණවත් චිත්තක්ෂණ හතර භාග්‍යයත් පස්සේ තමයි ඒ තමයි රූපයක් නම් බලන්නේ රූපේ කහද නිල්ද රතුද රවුම්ද වේගය යන්නේ එකද ඇත කෙනේ එකද කියලා සතහන් ආකාරය දැනගන්න පුළුවන් සද්දකුත් නිතර දිගට වැදුනත් විතරයි අපට ඒකේ ගුණාගුණ මතකයක් තියෙන්නේ. ආශස් ප්‍රසාසෙත් මේ ආශස් ප්‍රසාසනේ චිත්තක්ෂණ තුන හතරක් කියොත් විතරයි මතකෙ තියෙන්නේ. ඒ නිසා චිත්තක්ෂර තුන හතරක් එක දිගට පවත්වාගෙන මේ ආසාවෙන් ගුරුන් කියනවා හුස්ම ගන්නකොට ඒ හුස්මේ දැනෙන දේ වැටෙන දේට ලොකු එලියක් දීලා බලන්න. අවධානයක් දීලා බලන්න. ඒ කියන්නේ අපි එක දිගටම ගන්න හුස්මේ හෝ පිට ගන්න හුස්මේ හිත පවත් කරනවා. එතකොට විතක්කය එකම අරමුණටමයි නැකින්නේ. ඒක පෝෂණය කිරීම සඳහා, දියුණු කිරීම සඳහා, කලපිරීමෙන්දී සඳහා අපි නම් මෙනෙහි කරන්නේ කියලා. ඇතුළේනවා නැත්නම් ඇතුළේන කියලා මෙනෙහි කරනකොට ඇතුළේන හුස්ම මෙන්න මේ වින්දනය කියනවා. කුණුසුම් ගතියක් විඳිනවා. සීතල ගතියක් විඳිනවා. පිරිමැදෙන ගතියක් විඳිනවා. පුපුරු ගන්න ගතියක් විඳිනවා. එපා ගතියක් තියෙනවා. ඕන ගතියක් වෙනවා නම්බුකාර ගතියක් තියෙනවා අවනම්බුවක් වෙනවා මොන්නව හරි වින්දනයක් අරමුණකට හිත ගියොත් අනිවාර්යයෙන්ම තියෙනවා ඒකට කියන්නේ බැලුවොත් පේනවයි කියන එකයි ඒ බැලීම මෙතනදී කයෙන් සිද්ධ වෙන නිසා කය දැනීම කියලා ගන්නේ දැනීමට අවශ්‍ය අඩුම කඩම සම්පාදනය කෙරෙදීම සඳහා තමයි අපි අහ දෙක වහන්නේ කන් දෙක වත් රද්ද නැත්නම්කට යන්නේ ගන්න බලන්න නැත්නම් රස බලන්න නැත්නම් කයටම හිතිය දාන ඉඳලා මුළු ඉරියව්වට හිතුවලා ඒක හුස්මට ගන්න හුස්මෙන් ගන්න හරියට හැපෙන තැන තියලා මේ ඇතුල් වෙන හුස්ම නම් එහිම සතිය පවතිනවා නම් මොකද්ද මම අත්දකින්නේ ඇතුළේ හුස්ම කොහොමද පිට වෙන හුස්ම කොහොමද කියලා බලනකොට ඒ යම් කිසි විදිහකට කය පණ තියෙන කයක් හුස්ම ඇවිල්ලා පීඩි ගෑවෙනවා පිරිමදෙනවා එහිම හිත තියෙනවනම් චිත්තක්ෂණ තුන හතරක් තියෙනවනම් ඕන්න අපිට වර්තා වෙන්න පටන් අර ගන්නවා දිගින් දිගටම මේක උණුසුම මේක සිසිලස මේක නොදැන්න ගතිය මේක පිරිමැදීම මේක පුපුරු ගන්න ගතිය මේක යාන්තම් දැන්නා මේක ගොරෝසුට දැන්නා මේක ප්‍රියට දැන්නා අප්‍රියට දැන්නා ළඟ දැන්නා දුර දැන්නා 11 ආකාරයක් සරුවචනාසි දැකලා තියෙනවා ඔය 11 ආකාරයෙන්ම දකින්නකම් අපිට කියන්න බෑ ආනපනෙ දැක්කයි කියලා ඒක නිසා චිත්තක්ෂණ හතරක් තිබිලා බෑ චිත්තක්ෂණ හතරේ වූ අනන්ත පවත්තලා දැනෙන ආකාරය 11ම දකින්නකම් දිගට පවත්නකොට අපි කියන සතිය හොඳයි සමාධිය හොඳයි යෝගාවචරය බොහොම හොඳයි කියලා. නමුත් අපි දන්න කොච්චර අමාරුද කියලා මේක. නමුත් ප්‍රපංච කතාවට වෙන පැත්තක් යන්නේ. ඒ මොකද්ද? යම් කිසි විදිහට කය විවෘතයි, කය සංවේදී, ආසල් පස්වාස කියන අරමුණයිල වදිනවා. වෙන තැනක හිත අන්‍යවිත වෙලා නැහැ මම දැන් මෙතන කියලා උෂ්ම මෙහිත තියෙනවා. ඒකට අපිට උණුසුම දෙන්න, සීසලස දෙන්න දිගට යන්න. අන්නේ මේ අනකොට ඒ චිත්තක්ෂණියේ මගේ හිත තියෙන්නේ කයේ බව දැනගන්නේ විතක්කය මානසිකාරයේ එදිහට යෙදුනොත් තමයි අන්නේ මානසිකාරයේ යෙදවීම තමයි යෝගාවචරයාගේ පරම කෘත්‍යය එන්සයිතුම මෙනෙහි කරනවා නැත්නම් එතුමා හෝ එතුමිය මෙනෙහි කරනවා මෙනෙහි කරමින් මෙනෙහි කර පාත්‍රනකොට මගේ විතක්කේ තියෙන්නේ මෙහෙයුම තියෙන්නේ ආනාපානෙටමයි කියලා දැනගත්තහම විචාර බුද්ධියෙන් කියනවා මින් ආස්වාසේ ලක්ෂණ මේකයි ප්‍රස්වාසේ ලක්ෂණ මේකයි පටන් ගන්නකොට ආස්වාස ප්‍රස්වාස දෙකේ වෙනස මේකයි විනාඩි 5ක් යනකොට මේකයි ආස්වාස ප්‍රස්වාස දෙක අතර ගැප් එක මේකයි ඔක්කොම අර විචාර බුද්ධියට එන්න පටන් ගන්නවා. නමුත් මේ කායේච පටිච්ච පොට්ටබ්බේච උප්පජ්ජති කාය විඥාන කින්නම් සංගති පස්සෝ ඒ ස්පර්ශයක් වෙනවනම් එතන විඳනයක් තියෙනවා යම් වේදේති තන් විතක්කේති කියලා කියනවා. අපිට ඒ වින්දනේ එනකොටම අපි ඒකට හිත නැංවීමේ අරමුණක් කරගන්නවා. උණුසුම්කම, සිසිල්කම, පිරිමැදෙන ගතිය, කම්පන ගතිය, චංචල ගතියට හිත නැංවීම කරන්න පුළුවන් වෙන්නේ අපිට ඒ වගේ මොනවා හරි පදනමක් තිබුණොත් තමයි. වේදනාවක් තිබුණොත් තමයි, වින්දනයක් තිබුණොත් තමයි ඒ දිහාට විතක්කේව දක්වන්නේ. යම් විතක්කේති තම් පපච්චේ ඒ වෙලාවේ රූප වෙනවට පේන්නේ ශබ්ද වුණට ඇහෙන්නේ නැහැ ගඳ නැහැ රස නැහැ දැන් මේ ආස්වාද ප්‍රසවාසයේ ගත්ත මේ අත්දැකීම තමයි අපි හපල රස බලන්නේ නමුත් මිනිස්සයා කියලා කියන්නේ ඒ වෙලාවේ ඇහැ අකර්මණ්‍යයි කන නාසය දිව හිත අකර්මණ්‍ය එවුවා පිළිබඳව අපිට වේදනාවක් දැනෙන්නේ නැහැ ඒක විතක්ක කරන්න බෑ කවදාවත් පංච කරන්නේ නැහැ එදැයි මේකත් එක්ක අපි මේ ඇසුර පවත්තන්න යන්නේ එතන යම විතක්ක කෙරුවොත් යමකට හිත නැංගුවොත් හිත නැංගුණා හෝ නැංගුණොත් ඒක විතරමයි අපට highlight වෙන්නේ ඒකමයි අපි දිගට හැප්පෙන්න පටන් ගන්නෙ රස බලන්න පටන් ගන්නෙ අර්ථකථන දෙන්න පටන් ගන්නෙ විග්‍රහ කරන්න පටන් ගන්නෙ මගේ කියා ගන්න උඹේ කියා ගන්න රණ්ඩු කරන්නේ සේර මෙන්න මේ විතක්කේ මත ඒක නිසා විතක්කේ කියලා කියන්නේ පොට්ට chance එකක් කොයි අතේ ආයිද කියන්නේ සත්‍යමන්ත කෙනා විතරක් එක තැනක පවත්තලා ඒක පොඩ්ඩක් කීකරු කරන්න හැදුවට නුදු නුපුහුණු මනසක් ඇති මනුෂයාට කොතනද විතක්කේ තියෙන්නේ කියලා දන්නේ නැහැ. හැබැයි විතක්ක කරන එක ප්‍රපංච කරන එක නම් අනිවාර්යයෙන්ම සිදුවෙන දෙයක්. අපි ඒක කියන්නේ සාමාන්‍යයෙන් ගැමි ප්‍රස්ථාපිතලක් පැත්ත ගත්තොත් හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. තමන් යමක් මේක මගේ කියා ගත්තනම් ඔක්කොම බලනකොට හිත ගියා නම් එතන ඊට පස්සේ අපි තොරන් ගන්න පටන් ගන්නවා. ඒකකින් ටිකින් ටිකට අපි මේ හැත් බදිය වර්ධනය කරනවා. හැබැයි ඒක තේරීම නිසා තව ගොඩාක් දේවල් අමතක වෙච්ච බවවත් මොකක්වත් අපිට මතක නැහැ. ඒකට අපි ආකර්ෂණය වෙච්ච ගම ඒක දිගේම ප්‍රපංච කරන්න පටන් ගන්නවා. ඒක දිගේකින් කල්පනාවට වැටෙනවා. ඊට පස්සේ තවදුරටත් ඒ පුද්ගලයා වර්තමානයේ නෙවෙයි හිතපවතින යාර දැකපු දේ පිළිබඳ කල්පනාවට තමයි වැටෙන්නේ. ආනපාන ක්‍රගෙන යනකොට අපි හරියට කල්පනාවට වැටෙනවා. ආනපානි හරි ගියත් කල්පනාවට වැටෙනවා. වැරදුනක් කල්පනාවට වැටෙනවා. හදයක් ආවත් කල්පනාවට වැටෙනවා. හිචිල්ලක් ආවත් කල්පනාවට වැටෙනවා. මොකද මතුවෙලා ඇවිල්ලා අපි කිචි කවන්නේ මොකද්ද? කුප්පන්නේ මොකද්ද? අපි උනන්දු කරන්නේ මොකද ඒක දිගේම ඇදිලා යන එක තමයි හිතේ නන්නත්තර ගතිය නොසන්දාල ගතිය. ඉතින් ඒ නිසා විතක්කය මොකද්ද ඒක දිගේ ප්‍රපංච කරගෙන යනවා. අන්තිම දෙකේ ඒ ප්‍රපංචය අපි වහලා ගන්න. එතකොට අපිට වර්තමානයේ හිත නැහැ පිට ගියයි කියලා දැනගන්න පුළුවන්. සර්වඥාන්ච උත්සාහ කරන්නේ නුපුහුණු මනස මේ විදියට පුරුද්දට වැටලා ඔහේ ප්‍රපංච කරගෙන නැත්තම් ඒක දිගේ දොඩමළු වෙන්න උත්සාහ කරුවට මේ අහුවෙන දේ පමණයි දොඩමළු වෙන්නේ. ඔත අහුවෙච්ච නැති ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා මේ අහුවෙච්ච දේ තුලම සත්‍ය තියෙනවද කියන්න බෑ. ඉදිරිපත් වෙච්ච දේ තුලම සත්‍ය තියෙනවද කියන්න බෑ. ඒ ඕක 100%ක්ම බාර ගන්න එපා. ඕක අහම්බයක් බවත් ඊගාදාස මේ අද්දකින් බින්දු තොටිටි වෙනස් දෙයක් ලබන්න පුළුවන් කියන විපරිණාම ස්වරූපේ දෙන නිසා ඔය සියල් දැකපු දේ මම දැක්කා මේක මගේ මේකමයි සත්‍යය අනික්කවා බොරුයි කියන දැඩි මතයකට එන්න එපයි කියන. පහොත් බොහෝ විට වර්ධිත. ඒ සානේ පාලියෙන් කියන්නේ ඉද මේව සත්‍යම් මොගමන්න. මෙයමයි සත්‍යය අනික් සියල්ල බොරුයි කියන. ඉතින් මේ ප්‍රපංච කිරිල්ල මිනිස්යා තුළ සාජාසෙම නේක. ඒක මේ කවුරක්වත් කියලා දෙන්න ඕනේ නැහැ. කටු ගහේ කටු උල් කරන්න කවුරක්වත් ඕනේ නැහැ. ගහ හැරෙනකොට කට උල් වෙනවා. ඒ හැටි. ඒකයි අපිට තියෙන මේ ප්‍රපංච කරන දේවල් පිළිබඳව පශ්චාත්තාප වෙන්නේ නැතුව ප්‍රපංච වලට ප්‍රේම කරන්නේ නැතුව මේක මේ හැබැයියට වෙන දෙයක් බවත් මේක මගේ නෙවෙන බවත් මේක මම නොවන බවත් මේක මගේ ආත්මය නෙවෙන බවත් අනුන්ගේ දෙයක් වගේ බලන්න මේ ප්‍රපංච පිළිබඳව අතිදහමනය කරන්නත් එපා. ප්‍රපංච පිළිබඳව පසුබෑමකට ලක් වෙන්නත් එපා. මොන දේ දුන්නත් ඒක මත මෙයා වාචාල වෙන බව, දොඩමළු වෙන බව, කතා කරන්න හැදෙන බවත් මේ නිසා ඊගාටන චිත්තක්ෂණයට අපි විවෘත නැති බවත් ඒ ගත්ත දේ මගේ කියාගෙන ඒකේ තරංගන බවත් තේරුම් ගත්තොත් සෑම ප්‍රපංචයක්ම ප්‍රමාදයට හේතුවක් බව තේරෙනවා. නමුත් මේක නතර කරන්න බැරි නිසා ප්‍රපංච වෙනකොට මේක සත්‍ය නෙවෙයි මේක ප්‍රපංචයක් වශයෙන් ඒක දිහා බලන්න පුළුවන් නම් ඒකට අපි කියනවා තමන්ගේම දේ අනුන්ගේ දෙයක් විස්ස බලන එක කියලා. මේ විදිහට ප්‍රපංචයකට මේ ලෝකේ ගොඩාක් දේවල් එක චිත්තක්ෂණයක විචල්‍ය සාධක තියේදී කොයි එකට දෙහිත යන්නේ කියලා දන්නේ නැහැ පෘථග්ජනයා. භවනා නොකරන කෙනාගේ. නමුත් යම් කිසි කෙනෙක් තොගයක් දීපුවාම කොයි එකටද බැඳෙන්නේ කියන එක කර්මානුරූප විනිශ්චයලා කියන්නේ. එයාගේ පුරුදු අනුව විනිශ්චය වෙලා තියෙන්නේ. එයා ධර්ම පාඩු දැනුම අනුව විනිශ්චය වෙලා තියෙන්නේ. එයාගේ තර්ක අනුව විනිශ්චය වෙලා තියෙන්නේ. එයාගේ දෘෂ්ටි අනුව විනිශ්චය වෙලා තියෙන්නේ. නමුත් ඒ පුද්ගලයා ඒ රුචිය, ඒ දැනුම, ඒ තර්කේ, ඒ දෘෂ්ටි ගත්ත එක නෑ කියන්නේ මම ගත්ත හේතු කාරණා සාහිත්‍ය. ඒ නිසා මේ මම ප්‍රපංච කරන්නේ සත්‍ය තුල, ඇත්ත තුල, වෙච්ච දේ තුල කියලා තහවුරු කරන්න හදනවා. බුද්ධ ඥානාවේ පැහැදිලිවම කියනවා ඒ පුද්ගලයා තමන්ගේ දරුවගේ ගුණ කියන අම්මා කෙනෙක් වගේ තාත්තා කෙනෙක් වගේ දරුවගේ සුද්ධ කරන්න හදනවා වෙනුවට ඒ පුද්ගලයාක දිහා විවේචනාත්මකව මධ්‍යස්තව බලන්න පුරුද්ද නැත්තම් කවදාවත් සත්‍යයට ලං වෙන්න බෑ. මධ්‍ය ප්‍රතිපදාවට යන්න බෑ. සමබර භාවයකට යන්න බෑ. උපේක්ෂාවට යන්න බෑ. ඒ නිසා අපි මේ ළඟ අපි ළඟට එන ප්‍රපංච වශයෙන් අවබෝධ කිරීම කරොත් හරහා යන්න පුළුවන් වෙන විනිවිද දකින්න පුළුවන්. ඒක නිසා අපිට පුළුවන් අපි අදහසක් ආස්වාස් ප්‍රසවාස භාවනා කරනකොට අපි හිත විලකට වැටුණා. හිතේට වැඩි වෙලා යම් ආකාරයක හිත විලි වගේ අපිට එන්න පටන් ගන්නවා. රාග නිස්සිත, ද්වේෂ නිස්සිත, මොහ නිස්සිත. හොඳට හිත විලි දිහා බලන හිතියොත් ඒ හිතවිල්ල සම්පූර්ණම හම්බයක් නෙවෙයි. එක්කෝ ඊට කලින් මම ඒකට රුචියක් දක්වලා තියෙනවා, එක්කෝ ඒක මට කවුරු හරි කියලා දීලා මේක සුබයි, මංගලයි, ධාර්මිකයි කියලා. එහෙම නැත්නම් සද්ධාවෙන් බාරනම් කියනවා, තර්කෙන් බාරනම් කියනවා. එහෙම නැත්නම් ඒක දෘෂ්ටියක් වෙලා තියෙනවා. අපිට නැවත නැවත කල්පනාට වැටෙන්නේ මෙන්න මේ කාරණා පහට සම්බන්ධ දේවල් පමණයි කියලා දරුවචන්ත අපිට සාතිකයක් දෙනවා. සද්ධාව, රුචිය, අනුස්සවේ කියලා කියන්නේ ගුරුතුන්ගෙන් අහපු දේවල්, තර්ක විතක්ක සහ දෘෂ්ටි. ඉතින් මේ විත මේ ප්‍රපංච දිහා බලන්නේ දෙතිල්ලේ. පයිකෙන් දතු ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ප්‍රපංච බෝ කරන්නේ නැහැ. ඉනේන ප්‍රපංචයේ දිහා බලහින්න පුළුවන් නම් මම යා මොකාද කියන එක. මම මේ වෙනකොට මොන විදිහේ தத்துவගත වෙච්ච කෙනෙක්ද කියන එක. එහෙම නැත්නම් මම මොන නූලෙන්ද රූපත නටන්නේ නූල් සූත්‍රෙන් නටවන්නේ මොන නූලෙන්ද නටන්නේ කියලා අල්ලගන්න පුළුවන්. අපිට බැරි අන්නේ මම කවුද කියන හැඟීමෙන් මේ ප්‍රපංච දිහා අතිදහවණයටත් නොවැටි පසුබෑමකටත් නොවැටි එන තාලෙන් බලන්න බැරි තමයි අපිට තියෙන්නේ. අපිට කුරුස් කටිවත් අත දාගන්න බෑ තක්කු මුක්කු. භාවනා කරනකොට ඇහැ කනුගණුන් නැතර කළා. මොදික සංකීර්ණ වැඩි නිසා කනේ කනුගණුන් ටිකක් නැතර වෙන්නා වෙනවා. ශබ්ද නැත්ැනකට යනවා. නාසය දිවයි වැඩ නොකරන තත්තරපත් කරනවා. පත් කළා කයේ එන නඩු ටික විතරක්. කයේ එන ප්‍රශ්න ටික විතරක් හොඳට බලාංජ කරනවා. මේ එක එකක් එනකොට කොහොමද මම ප්‍රතික්‍රියා කරන්නේ? කොහොමද මේක හිතිවිසෙන් ප්‍රතික්‍රියා කරන්නේ? කොහොමද කායික වේදනාවෙන් ප්‍රතික්ෂේප කරන්නේ? ප්‍රතික්‍රියා කරන්නේ. අන්නේ ප්‍රතික්‍රියා සෑම එකක් තියාම කිසිම අතිදහවණයකින් තොරව කිසිම පසුබෑමකින් තොරව පරිේශණයක තියෙන අමුද්‍රව්‍ය ටිකක් වගේ අනුංගෙ දෙයක් වගේ බලහින්න පුළුවන් නම් ඒ පුද්ගලයා තුළ ඒ ප්‍රපංචය මතින් රාගයක් හෝ ද්වේෂයක් හෝ මොහයක් පහළ වෙන විදිහක් නැහැ. ඒක තමයි ගැඹුරටම ගෙනියන්න හදන්නේ භාවනාවේදී. මේ කය ඉඳුරන් කියනවා එහෙම විචල්්‍ය සාධක ඉස්තිර කරන හිරකට හිරකටලා මනෝද්වාරයට එන ඔක්කොම අරමුණ දිහා කිසිම වග විභාගයකින් තොරව හරි වැරද්දකින් තොරව පූර්ව නිගමනයකින් තොරව අනුන්ගේ දෙයක් වගේ බලානි කිල්ල තමයි ඒ කායනපස්සනා කොටස සමතික්‍රමණය කරපු විනිවිද ගිය යෝගාවචරයට හම්බෙන ඊගා අවස්ථාව. ඉතින් මේකෙදී ආලෝකයක් දැක්කොත් සතුට වෙන්නත් අන්ධකාරයක් දැම්මොත් කනගාටු වෙන්නත් සැප වේදනාවක් ආව සතුට වෙන්නත් දුක් වේදනාවක් ආව කනගාටු වෙන්නත් ආදි වශයෙන් අර පරණ පුරුදු සම්මුති අපේ තියෙන මතිමතාන්තර මෙතින්දි ක්‍රියාත්මක වෙන්න පටන් අරගත්තොත් ප්‍රපංචමත ප්‍රපංච කරනවා මිස මේක ප්‍රපංචයක් වශයෙන් බැලීමේ හැකියාව නැති වෙලා යනවා. අන්න ඒතරදී සර්වඥාච සඳහන් කරන්නේ නිතරම මැදමාවතේ යන්න මේ එකකවත් සත්‍යයක් නැහැ. මේකකවත් හරි වැරදි නැහැ. මේකකවත් සුභ අසුභ නැහැ. මේකකවත් ධර්ම ධර්ම නැහැ. ඒ නිසා මේක ධර්මතාවයක් විදියට නැත්නම් ධම්මේ ධම්මානුපස්සී කියලා කියන්නේ ධර්මයන්ගේ ධර්මතාවයක් වශයෙන් බලන්න පුළුවන්කමක් තියෙනවනම් ඒකට ලොකු සම්‍යක් දෘෂ්ටියක් අවශ්‍යයි. ලොකු පරිත්‍යාගයක් අවශ්‍යයි. ලොකු කැපකිරීමක් අවශ්‍යයි. ලොකු ඉවසීමක් අවශ්‍යයි. අන්නේම බලනකොට අපි මේකට බැස්සේ යම් ශ්‍රද්ධාවක් ඉන්නම් බුදුන් කෙරේ ධර්ම කෙරේ සංඝයා කෙරේ ශ්‍රද්ධාවකින් නම් අන්නේ ශ්‍රද්ධාව අල්ලලා බලන්න පුළුවන් විදිහේ බැස ගන්න අසුළු ශ්‍රද්ධාවක් පාඩපත් වෙනවා. මෙන්න මෙවැනි ක්‍රමයකින් මිසකව දාක සත්‍ය දකින්න බෑ. මෙයයි සත්‍ය කියලා සත්‍ය දිහා බැලුවොත් ඒක හොරාගෑම් මගේ පේන ඇහිල්ලක් තමයි. අම්මාගෙන තමගේ දරුවා සුද්ධ කරන්න හදන වගේ වැඩක් තමයි. ඉතින් මේක සත්‍ය වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒ නිසා කිසිසේත්ම වර්ධ කරන්න නෑ. බලාන ඉන්න ගත්ත සද්ධාව භාවනාවේදී ප්‍රපංච ධර්ම වලට යනකොට ද මුල් බැසගත සද්ධාවක් වෙලා ඒ සඳහා ක්‍රමසාවිදි තමන තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේම අපි මේ දෙයක් කරන්න සෑහෙන වීරියක් අවශ්‍යයි අපිට. එනේන අරමුණ මෙනෙහි කරලා පරියන්ක බැරණා තාක්මනට ගිහිල්ලා මෙනෙහි කරලා එදින්දා වැඩ බොහොම නැවතිල්ල කරලා ලොකු වීරියකින් තමයි අපි මේ අනවශ්‍ය විචල්්‍ය සාධක සාතික කරගෙන එකක් දිහාවට එකවරකට එකක් දිහාවට හිතේවත බලාගෙන ඉඳ ගියාම ඒ පුද්ගලයාට ඒ දේවල් වල තියෙන මේ ආශේ පාවෙන බලාහුළු වගේ ස්ථිරත්වයක් නැති බව හුදු ප්‍රපංච බව තේරෙනකොට අර යොදපු ශක්තියට බුදුමාකාර අදිෂ්ඨාන ශක්තියක් එන්න පටන් ගන්නවා. කවදාකවත් ලෝකෙ මොනම දෙයකටත් නැති විදිහ ඇබ්බැහියක් එන්න පටන් ගන්නවා. වර්තමාන මොහොතේ හිත පවත්වන එක තමයි ලොකුම ලොකු දේ. ඒක සඳහා යුදයට ගිය යුදසේබල ලේ දැක්කට පස්සේ වීරත්වයකටපත් වෙනා වගේ අර වීරිය ආරම්භ ධාතු තිබුණු වීරිය නික්කම ධාතු කියන ගත්ත දේ අත නාරින පුදුමාකාර වීරියක් වඩටපත් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වීරියේ පරිණාමයකට යනවා. ඒ පරිණාමයට යන්නේ මේ දකින්න දේ කිසිසේත්ම මේ ගත යුතු හරපද්ධතියක් නෑ, ධර්මතාවයක්, ප්‍රපංචයක්, හුදු මනෝවිකාරයක්, හිතලුවක් කියන පැත්තෙන් බලන්න බෑ මේ දෙයට ප්‍රේම කරලා. මේක මගේ කියලා. ඒ නිසා මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා බලන්න ලොකු වීර්යයක් අවශ්‍යයි. ඒ වගේම නීවර ධර්මයන්ගෙන් තොර කරලා අරමුණක් ආනපන කියන්නේ සක්මන කියන්නේ ඒක මතු කර ගන්නවට වැඩි විශාල සතියක් ලොකු අප්‍රමාදයක් ඕනේ. එනිමෙ ප්‍රපංච ධර්ම එන්නකොටම විශ්වලා ගන්න දෙන්නේ නැතුව එන්න විදිහටම බලන්න. අපි සාමාන්‍යයෙන් කියනවා යකඩ රත් වෙච්ච වෙලාවේ තලන්න ඕනේ, සීතල වුණාට පස්සේ දඬුව පුපුරු ගන්න. ඒ වගේ තමයි අරමුණ එන්නකොටම කෙලසිලා නැහැ. එන්නකොටම එළවසිල්සියෙන් බැලුවොත් අරමුණ ගෙස්කන්නේ ඉස්සර වෙලා අපිට දැක් ගන්න පුළුවන් වෙනකොට ඒක ඇති හැටි දැක් ගන්න පුළුවන්. යථා භූතය දැක් ගන්න පුළුවන්. ඒකට අපි ආලවට්ටම් කරලා නැහැ. ඇඳුම් අඳලා නැහැ. එන තාලෙට බලන්න. පහු වෙනකොට අනිවාර්යයෙන්ම අපේ ශ්‍රද්ධාව නිසා, රුචිය නිසා, අනුස්සවේ නිසා, තර්කය නිසා, දෘෂ්ටි නිසා අපි දකින්න දේ වෙස්පෙරලෙනවා. අන්නේම වෙස්පෙරලෙන එක පමාව වශයෙන් උත් වෙස්පෙරලෙන කලින් අරමුණ එන්නකොටම දැකීම ප්‍රකෘති බවත්, ඒක සඳහා සාමාන්‍ය සතිය ඕන බැරි බවත්, අතිවිශිෂ්ට සතියක් අවශ්‍ය බවත් නිසා ඒ වෙලාවට එන සතියට කියනවා සුපතිට්ඨිත සතිය කියලා. මනාකොට පිටි සතිය. උදාහරණයක් වශයෙන් කියනවා අපි ආනාපානෙ පටන් ගන්න කෙනා ආනාපානෙ දකින්න ගොරෝසු පිටකොන්ද විතරයි. මොකද ඒක සියුම් වෙද්දිත් අත නෑර බලන්න හිටියොත් මේ ගොරෝසුකමෙන් නෙවෙයි මේක පටන් ගන්න, ඉතාම සියුම් තැනකින්. ඒ සියුම් තැන ඉස්සර පුරුදු නෑ අපිට, මොකද හිත සියුම් නැති නිසා. හොඳට සියුම් කරලා බලනකොට නැති තැනක ඉඳලා ආනාපානෙ ආශ්වාස රැල්ල පටන් ගන්න හැටි පේනකොට අපිට පුදුමාකාර පෙරදක්මක් එනවා, පුදුමාකාර එකලසක් එනවා. කිසිම සද්දකින් බාධාවක් නැහැ, කයේ කිසිම වේදනාවක් නැහැ, හිතවිල්ලක් අහල හත් ගවක පිටරයි. පේනවනම් මේ විදිහ ආනාපානෙ මතුවීම දකින්න බෑ. ඊට පස්සේ ආනාපානෙ ගොරෝසුවට ගිහලා තුනී වේගන යනකොටත් ඈතට යන අනසෙන්තර අවධ්‍යා බලා ඉන්න වගේ අන්තිම චිතක ආනාපානෙ දිගේ යන්න නම් අපේ හිත නන්නත්තර වෙලා බෑ, අන්දමන්ද වෙලා බෑ, ප්‍රපංච කරමින් බෑ. අරියත්වම හැප්පිට හැප්පියාගෙන නෙච්චර දීගෙන බලන්න. අන්න ඒ වෙලාවේදී පවතින සතිය ආධුනික සතියයි. ඒ සතිය අවශ්‍ය වෙනවා සුපතිත්ත ගතිය. ගත්ත ගැම්ම දිගට ගෙනියන සතිය. ඒ වගේම සමාධියේ අඩු ගාණ උපචාර සමාධියක් තියෙන්න ඕනේ දැනකට. එහෙම දුවමින් පැනමින් යන සමාධියක් තිබිලා බෑ. උදාහරණයක් වශයෙන් කියනවා ඒ වගේ ඈතින් ඈතට යන බලාකුළු වශයෙන් ඈතින් ඈතින් යන ආශ්‍රතරව දිහා බලන්න වටපිට බලමින් බෑ. ඒ දිහාවම ඇස් කරවිල වෙනකම් බලන්න. බලාගෙන ඉන්නකොට තමයි එන්නේ ටික තුනී වෙගෙන ගියත්, එන්නේ සද්ද නැති වෙලා ගියත් අපි හොඳටම දන්නවා ආශාන්තරාවක් අහසෙ නැති වෙන්නේ නැහැ. කවදා එන හෙට උදේ පත්‍රයේ ප්‍රධාන මේක තියෙනුනේ හෙඩ්ලයින් එක ආශාන්තරාවක් නැතුණයි කියලා. කවදාකවත් නැති වෙන්නේ. ඒ වුණා අපි හිත කියනවා මීට පස්සේ බලන්න බෑ. පේන්නේ ඒ මොකද ඒකට ඒ වෙනුවට වෙන දෙයක් අහන්න හරි වෙන දෙයකට කැමති. අන්නගේ ආනාපානෙ නැතිලා යනකොට තුනී වෙන නැති වෙන ආසන්තර අධ්‍යා බලා ඉන්න හොඳට බලන්න හිටියොත් අර ගත්ත සතිය සුසර වෙන්න පටන් ගන්නවා. හොඳට ටියුන් වෙන්න පටන් ගන්නවා. සමාධියේ පුදුමාකාර පෙළගැස්මක් එන්න පටන් ගන්නවා. අපි ඔය මේ දවස්වල පහන්දරට හඳ පායි. ඉර නගිනවත් එක්ක හඳ බොඳ වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි කණ්ඩායම් කුඩ නැගලා හොඳට රෑ 4ට විතර පාන්දර හොඳට හඳ බැලුවොත් හොඳට පෑතටියක් වගේ කිරි හට්ටියක් වගේ ලස්සනට හඳ දිවිසෙන. උදේ 6 වෙගෙන එනකොට අර හඳ එන්නේ තුනී වෙලා දැනටත් තියෙනවා. නිකන් පොල්ලෝ දෙයක් වගේ ඔහෙ තියෙනවා. කිසිම දිශ්නයක් නැහැ, ප්‍රභාෂරයක් නැහැ. ඉතින් අපි හඳ දකින්නේ නැහැ. මොකද හඳ කියනවා ඇති මට උඹව පේනවා කියන්නේ. හඳට අපිව පේනවා. අපිත් හොඳට බැලුවොත් හඳ පේනවා. මේ ආනාපානෙත් නැති වෙන අවස්ථාව වෙනද නැහැ කිව්වට මෙන්න මේ විදිහ මනාවකට පිටි සමාධියකින් බලනකොට පේන්න පටන් ගන්නවා. එතකොට ප්‍රඥාවක් එනවා. අපි දැක්කයි කියලා මෙතෙ මොකද්ද දැකලා තියෙන පිටකොන්ද විතරයි. ආරම්භය දැකලත් නැහැ, අවසානය දැකලත් නැහැ. ඒ නිසා අපි කොච්චර ගොරෝසුද කියනවනම් අපි ගොරෝසු දෙයට පැනපැන යනවා මිසක් එකක මුලම දාක දකින්න. ආරම්භයේ පැවැත්ම සහ නැවැත්ම දකින්න අපිට කිසිම ස්පාසුවක් තිබිලා නැහැ. ඒ තරම් අපි විවිධත්වයට අරමුණු මාරු කිරීමට, ඉරියව් මාරු කිරීමට පෙළඹෙනවා. අන්නේ විදිහට තුනී කරගෙන යනකොට අපිට පේනවා යම් අරමුණක් එනකොටම බලන්න පුළුවන් නම් ඒක කෙරෙහි අපි ආරූඪ කරන, ඒක කෙරෙහි අපි ආරෝපණය කරන ආලවට්ට මොනවත් නැතුව බලන්න යථා භූත ඥාන දර්ශනය කියලා ඒකට කියන්නේ. භූත ධර්ම, මහා භූත ධර්ම එනකොට එන තාලෙන් දකින්නවා මිසක් මේක දැක්ක හොඳයි, දැක්ක නරකයි, දැක්ක දුබයි, අසුබයි, මේක භාවනා දුණ වෙනවා, මේක භාවනා හැලෙනවා, අර සේරගෙන කරන ප්‍රපංච කරන්නේ. ඇති ඇති දැකීමෙන් අපි වළක් කරනවා. ඒ නිසා යෝගාවචරය නෙතර දීලා අලිත ඉපදිච්ච බලල් පැටියේ කියන දෙක වගේ සම්පූර්ණ සියල්ල දක ගන්න සුළුව අරමුණක මුලම ඇදාක දකිනවනම් ඒ පුද්ගලයාට මෙහෙම නොදැකීමේදී ඇස මායා වෙන හැටි විවිධාකාර මති පහල කරන හැටි හරියටම අරමුණක මුලම ඇදියා බලانے හිටියොත් ඒ අරමුණේ රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ පහළ වෙන්න තියෙන අවස්ථාව මගාරවල අරමුණේ මුල මැදට බලනවා මිස මනාපමනාප දෙකට ඉඳ නොතබ ප්‍රපංචවලට ඉඳ නොතබ ඉදිරියට අනුකූලව බලනකොට රූපයක් දැක්කත් සද්දයක් අහුවත් ගඳක් බලුවත් රසක් බලුවත් හිතවිල්ලක් අවසේරම සමානයි. එහෙම නැති කෙනාට රූපේ කියන්නේ වෙනමම ලෝකයක්, ශබ්ද කියන්නේ වෙනමම ලෝකයක්, ගන්ධ කියන්නේ වෙනමම ලෝකයක්, රස කියන්නේ වෙනමම ලෝකයක්. එනිසා ඒ පුද්ගලයා රසකාමී රූප ශබ්ද ගන්ධ රස අනුවත සම්පූර්ණ ලෝකයක් හදනවා. නමුත් මේ ඔක්කොම මතුවෙන්නේ එකම ලක්ෂයකින් බවත් පැතිරලා පිට ආයතන වලට ගියාට පස්සේ වෙන වෙන ලෝක පාට ගිය බවත් සම්පූර්ණ අගිය පැත්තෙන් බලනකොට ඕ ඒ කියන මූල ශක්තියට අවශ්‍ය නම් රූපයක් වශයෙන් පෙනී හිටින්න පුළුවන්, අවශ්‍ය නම් සද්දයක් වශයෙන් පෙනී හිටින්න පුළුවන්, අවශ්‍ය නම් ගන්ධයක් වශයෙන් පෙනී හිටින්න පුළුවන්, ඕන විදිහට වෙස් පෙරලෙන්න පුළුවන්. මේ වෙස් පෙරලෙන්නේ බලන කෙනාගේ තකතිරුකම හැටියට තමයි. ඒක නිසා භූත දිහා බලනවායි කියලා කියන්නේ මම බලනවත් මට පෙන්වනවත් නෙවෙයි, ඇති හැකිය දැකීම. ඒකට කියනවා යථා භූත ඥාන දර්ශනය කියලා. එහෙම නැත්නම් මම වෙමි, මම නොවේමි ආදි වශයෙන්, භවාමි භවිෂ්‍යාමි ආදි වශයෙන් මම ඇතුලින් බලන්න ගත්තොත් මේවට ආත්මයක් තියෙනවා, මේවට සුභ අසුභ තියෙනවා, හරි වැරදි තියෙනවා, හොඳ නරක තියෙනවා. ඒ හොඳ නරක තියෙන තාක් කල් අපි හොඳට බැඳෙනවා තරහ නරකට විරුද්ධ තරහවි. එතකොට භව තණ්හාව හෝ විභව තණ්හාව අනිවාර්යම සිද්ධ වෙනවා. තේරුම බේරුම තියන තාක් කල් කාම තණ්හාව නැති වුණත් භවදන්නාවේ භවදන්නා වැඩි කරලා දෙනවා. ඔය වතුරට ගිහිල්ලා කිඹුලක් ආවට පස්සේ සමහරු ඇත්ත බේරෙනවා. කිඹුලා අත පොඩක් කාලා කකුල බලලා කාලා බේරෙනවා. ඉතින් මිනිස්සුන් දුවනකොට කිඹුලා කියනවලු ඔබ මගෙන් බේරුණාට මගේ මල්ලි උඹලා ගෙදර ඉන්නවා එහෙම බේරෙන්න බෑ කියලා. ඒසක් කිඹුලා වැදගත් කරනකොට කිඹුලෙකුට කාලා වැදගත් කරනකොට උඩු තිර ඇඳලා බැඳලා වැදගත් කරන මොකද හුණගෙන් බය අනක තත්වෙන්නේ කියලා. කිඹුලගේ මල්ලි තමයි වුණා. එදා කියනවා කිඹුල කාල වෙදකම් කරනකොට උඩුතර බඳින්නේ කියලා. ඒ වගේ තමයි කාම තණ්හාව අපි නතර කරාට යහත භව තණ්හා විභව තණ්හා කිඹුලට වුණේ කා සමාන වුණාට කිඹුල කරපු හානියට සම්පූර්ණ මාරාන්තික විස බීජයක් දෙන්න පුළුවන්. ඒ නිසා අපි දන්නේ නැහැ අපේ සීලෙන් අපි විචිකම කෙලස් නතර කරාට තාමත් භාවනාවේදී සුභාසුභ බලන ගතිය තියෙනවා, හරි වැරදි බලන ගතිය තියෙනවා, ජයග්‍රහණ පරාජයහන ගතිය තියෙනවා, ප්‍රතිඵල හොන ගතිය තියෙනවා. අපි නොදැනුවත්වම උදව් කරන්නේ භව තණ්හාවට හෝ විභව තණ්හාවට. ඒන දේ හරි මට දැන් ආලෝක පහල වුණා, මට දැන් මේ දේවල් ලැබුණා කියනකොට දැන නොදැන භව තණ්හාව පැත්තට අපි පොහොර ගන්න ආවනේ. ඊයේ තිබුණ සමාධියද මට නැහැ, ඊය තරම් වෙලා මට ඉඳගෙන ඉන්න බැරි වුණා, ඊට ඉස්සෙල්මයි කකුලක් වේදනාව ආවා කියනකොට විභව තණ්හාව ඉන්න පටන් ගන්නවා. ඒ කිය අපි හිතන මේක අභිවෘද්ධිය සඳහා අත්‍යවශ්‍යයි කියලා. අභිවෘද්ධිය සඳහා නෙවෙයි සංසාරය සඳහා නම් අත්‍යවශ්‍යයි. මේ දිගටම මේ දුක විඳින්න ඕනේ නම් තේරුම් බේරුම් ගත තියෙනවා. ප්‍රපංචකරණ එක නතර වෙනවයි කියලා කියන්නේ පැමිණි දුක් පැනිරායි කියලා අපේ තියෙන සිංහල ආප්තෝපදේශයට ආවදෙන එකයි. පැමිණි දුකේ ඉන්නේ අපිට පණිවිඩයක් කියන්නේ. ඒක මගහැරියයි කියලා කියන්නේ අපි දුක් සහිත සංසාරේ දීර්ඝ කාලයකට වාසනාව ලැබීම. පැමිණි දුක වශයෙන් දැකගත්තොත් ඒකේ පැනිරහක් තියෙනවා. මොකද දුක පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඉතින් හුඟ දෙනෙක් කියන්නේ පැමිණි දුක් පැනිරහයි ගැන දුප්පත්කමට නෝන්ජල්කමට බැරිකමට කියලා. එවෙනකින් බුදුහාමුදුරුවෝ නෝන්ජලෙක් වෙන්න ඕනේ, බැරි කෙනෙක් වෙන්න ඕනේ, දුප්පතෙක් වෙන්න ඕනේ. උන්වහන්සේ කියන්නේ භාවනා කරනකොට පැමිණෙන සෑම දෙයකින්ම අපිට දුක්ඛ සත්‍ය පිළිබඳ පණිවිඩයක් තියෙනවා. මහසීසයට ඔය වටිනා පොත පරිවර්තනය කරනකොට කියනවා සෑම වෙලාවකම අලුත් විපස්සනා ඥානයක් ලැබෙනකොට ඊට චිත්තක්‍රියෙන්ද කලින් නොවිඳින ලද දුකක් වින්දට පස්සේ තමයි විපස්සනා ඥානයක් ලැබෙන්නේ කියලා. අම්ම කෙනෙක් දක්නවන දරුවෙක් හම්බෙන්නේ ඉතලා කොච්චර ප්‍රසූත වේදනාවක් තියෙනවද කියලා. දැන් කට්ටිය කියාවේ සිසේදීන් කරලා ගන්න පුළුවන් කියලා. නමුත් මාත්‍රුසේනියසේ ඉන්නේ නෑ සිසේදීන් කරපු බබාලට. ටෙස්ටික් බේබිස් ලාට. ඉන්නේ තාතමඹ අම්මලාට තමයි. ඒ මොකද ඒහා සමාන දුකක් නිදපු නිසා ඒ දරුවා කෙරේ පුදුමාකාර ප්‍රේමයක් හටගන්නවා. ඒ වගේ තමයි හොඳ විපස්සනා ඥානයක් එන්නේ ඉස්සර වෙලා බරපතල තර්ජනයක් එනවා. බරපතල දුකක් එනවා. බරපතල චිත්ත පීඩාවක් එනවා. බරපතල ආත්මේ බිඳියමක් එනවා. එම කියන්නේ බලාපොරොත්තු සුන්වීමක් කියලා. එතෙන්දි නතර කරන මිනිස්යාගේ විතර නාස්තියක් මේ කොන්සියුමරයිසේෂන් කරන මේ කාම ලෝකයේ වශීත වෙන්නේ නැහැ. ඒක අපි දන්නේ නැති නිසා වේදනාවක් කරනකොට ඇඟ සාරි බරි කරනවා. අමාරුනට ගුරුරේ මාරු කරනවා. භවනා කර මාරු කරනවා. කමටහන මාරු කරනවා. බෝධෝද මඩේලා. මහදීසයඩ අර විදිහට කියනවා ඕන විපස්සනා ඥානයක් එන්නේ ඉස්සර වෙලා මගේ කවදාවත් නොවිඳ පිටි දුකකට යනවා ඒ දුක හරහා ගිය ගමන් දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධයක් එනවා කියලා. උන්වහන්සේගේ ප්‍රධාන ගෝලයා තමයි මට හම්බුනේ අපේ පන්දි සාන්නාංශේ. උන්වහන්සේ කියන්නේ භාවනාවේදී දුකක් ආවොත් හිරි දෙවි දුවගෙට වැඩියා කියලා හිතාගන්නේ කියලා. ඒක මගහැරියයි කියලා කියන්නේ හිරි දෙවි දුවට දොර වැළවුවයි කියන්නේ. එහෙනම් අපි දකින්න බලන්න වෙන්නේ මොකද්ද? මට වෙන්න තියෙන දුකක් ඇවිල්ලා තියෙනවා. කායික දුකක් තමයි විඳින්න පුළුවන් කියලා බලන්න. විඳන්නට වඩා තුච්ච පාහනාස්තික හිතවිලි එනවා. මගේ නෙවෙයි කියලා යන්නයි. විඳතර වැඩි මිනිස්සු ඇවිල්ලා රද්ද කළා බාධා කරනවා. මට නෙවෙයිනේ කතා කරන්න කියලා පැත්තකට වෙනවා. මට ඕන ඇවිල්ලා ඇඟට දාලා කතා කරයි. එතකම් බලන්න එපා. අන්නේ විදිහට බැලුවොත් අපිට වෙන්නේ මොකද්ද? මේ ප්‍රපංච පිළිවෙත අභ්‍යාසයට යන්න දැරීමේ ශක්තිය වැඩි වෙන්න පටන් ගන්නවා. ඉවසීමේ ශක්තිය වැඩි වෙන්න පටන් ගන්නවා. වෙන්නට වැඩි සද්දයක් ආවට මට නෙවෙයි මගේ නෙවෙයි වගේ මම බීරියලියට වීණා ගායනා වගේ කන්ති උනට නැහෙන කෙනෙක් ඉන්නවා වගේ අභ්‍යාසය දිනු වෙනවා. Tamant noyena vidiye notaram vidiye bohoma tuccha nihina hichivili pahala. ඔට උපන් ගාතික කියන්නේ කියොත් තමයි දුක ඇඟට වැටෙන්නේ. මේක භූත කියලා බාර ගන්න. වෙච්ච දෙය කියලා. ඒ නැතුව මම හිතපු දෙයක් නෙමෙයි. පවාමි නෙමෙයි භූත. අත්‍යමහ භූතය කියලා කියන්නේ රූප ධර්ම. නාම ධර්ම වල හිත විවිධ වෙච්ච ගමන් පාළුගේ වළම් බින්දිනා වගේ නානා ප්‍රදේවල් මේකට එන්න පටන් ගන්නවා. මුන්දුවට බලන්න මේක මගේ චේතනාවක්ද? මම එන්නේ කියලා ආවේද? නෑනේ. ඊගා චිත්තක්‍රයට හිත විරුත් කර ගන්න. මේකට හිත අවුල් කරපු ගමන් ප්‍රපංච වෙයි. පශ්චාත්තාපේ කොයිනවා? එහෙම නැත්නම් අතිදහමණයට වැදෙනවා. එහෙම නැත්නම් හොඳ හිත කිල්ලක් આવුත් හොඳ විපස්සනා ඥානයක් කියලා විජහාට පොත දිගලා නෝට් එකක් දාගන්න. භාවනා කරේ. එහෙම නැත්නම් මේක මම කාටද කියලා දෙන්න ඕනේ කියලා හිතනවා. ඒකත් එක්කම කරේ. ඒක කෝගෙන් වෙන්නේ අර හකන දේවල් මගේ කරගන්න හදන. මම කරගන්න හදනවා මගේ ආත්මය කරගන්න හදනවා ප්‍රපංච කර්ම කියන කොටම සරුවචනද පෙන්නනවා මේ ප්‍රපංච කියලා කියන්නේ හිස් භූතයක් ඒක ගන්න දෙයක් නෑ නිකන් හුදු මමතාවක් විතරයි තියෙන්නේ ඒක නිසා තමන් චේතනාපූර්වක කරා නම් පශ්චාත්තාප වෙන එක බුදුහමදුත් එකක වෙනවා චේතනාපූර්වක නොවේ නම් ප්‍රපංච වශයෙන් බාර ගන්න ඔය භූත ධර්ම වශයෙන් බාර ගන්නද කවුරු මේ තැනට පස්සේ ගියත් හැම කෙනාට මේ ටික බලන්න වෙනවා මේ යවනිකාවේ හැටි මේ පෙරෑරි හැටි මේ නාඩගමේ හැටි එක ඒක මගේ වැරද්දක්වත් මගේ නම්බුවක්වත් කරන්න ගිය ගමන් එක තැන කරකෙන්න පටන් ගන්නවා. ප්‍රපංච කියන්නේ පහලට ගහන ගඟක තියෙන දීසුලියක් වගේ එකක්. පහළට ගඟන ගඟ දීසුලි නැත්තම් අනාකූරයි. දීසු සහිත නම් දීසුලි සහිත නම් ආකූරයි. ඒ නිසා ප්‍රපංචය ඉන්නකොටම දැනගන්න ඕනේ වේගයට බාධායි. ඒක දකින්න එක විතරයි. මේ කොහෙදෝ යන දේවල් මම ඔළුවේ ගන්න තැවෙනවා වගේ එක දකින්න එක විතර සපක් මනුෂ ජීවිතේ වෙන කිසිත් නැත. ඒක දකින්නකන් තමයි මේ ඔක්කොගෙම අපි තැවෙන්නේ. අපි වයසට යන්නේ, පශ්චාත්තාප වෙන්නේ, ඉහෙනිකට තියාන කනගාටු වෙන්නේ, ඒක සේරටම වග උත්තර බඳින්න වෙච්ච එකක්. ඇත්තට කවදාකවත් මනුෂ්‍යකට එහෙම සතුටින් ජීවත් වෙන්න බෑ. ප්‍රපංච වශයෙන් දකින්නවනම් ඒ මනුස්සය ඒවා පිළිබඳව අති දහවණයට යන්නෙත් නෑ, පසුබෑමකට යන්නෙත් නෑ. ඒ පා නිකන් අහසේ බලාපා වෙන බලාකුළු වගේ. මේ පාරේ යන වාහන වගේ. මේ ග්‍රීෂ්මයේ ස්ටෝල් වැරෙන තනකොළ වගේ. උගා වෙනවා, ආයෙ මැරෙනවා, ආයෙත් වෙනවා. මේවට අයිතිවාසිකම් කියන්නේ ගිය ගමන් තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. අන්න අයිතිවාසිකම් කියන ක්‍රම පහ තමයි රුචිය, ශ්‍රද්ධාව, අනුස්සවේ කියලා කියපු මෙතකල් දැනගත්තු දේවල්, තර්කෙන් ජයගත්තු දේවල් සහ මති. මේ පහේ තමයි ආත්මේ පිටාරි. ඒසම් මොනවා හෝ තමයි ළඟට එනකොට මතක තියාගන්න හිතවිල්ලක් වේවා, සද්දයක් වේවා, වේදනාවක් වේවා, මේ ඔක්කොම කෝ කවදා හෝ මට රුචි කරලා තියෙනවා. හීනකින් හරි රුචි හීන අපිට පේන්නේ දවල් වරිය කරගන්න බැරි හැටි. රුචි නමුත් හම්බෙච්ච නැති දේවල් හීනෙන් පේනවා. කවාරි අසප්පේ තුච්චයි. ඒ මොකද දවල් වලදී හොඳ තුච්ච දේවල් ටික කරගන්න හම්බෙන්නේ නැති වුණොත් හීනෙන් තමයි ඒවා ටික කරගන්න වෙන්නේ. ඉතින් ඊට පස්සේ හොඳ හීන ටික විතරක් හීන ආචාර්යවරේ කාට ගිහිල්ලා විසඳනවා. මොකද ඔක්කොම හීන කියන්න ගත්තොත් එමේ එක්කෙනෙක් අසබ්බිය නැහැ මේ ලෝකේ. ඒක කන්තෝරේ වැඩ කරාලු කෙල්ලෙකුයි කොල්ලෙකුයි. ඒ කොල්ල බොහොම නෝන්ජල් විදිහේ නිකන් කෙල්ලෙක් වයි කොල්ලෙක්ට ටයිප්‍රයිටරේ ගාව ඉඳගෙන ඔහේ කල්පනා කරගෙන ඉන්නවලු. කල්පනා කියන්නේ ඔහේ කල්පනා කරලා ඉතින් ඉස්සරහ මේ සිංහල බොහොම තරම ගැහෙනම නැගටිසියක්. ඒ කියවල වල කොල්ලගෙන් මේ මොනවද මේ මම කල්පනා කරන්නේ කියලා. අර උතුවලු මේ හරියටම චම්පා ඔයා හිතපේකම හිතුනේ කියලා. චි උඹ විතර වලත් එක් කියලා කිව්වා. ඔබ තමයි කියවල ඔය හිතේ. අපි යන බැලුවොත් කල්පනා කරලා අපේ තියෙන රුචි ගොඩාක් අමනුෂ්‍ය රුචි තියෙන. මොකද අපි සබ්බේ විචේ ජීවිතේ නිගම හැයන කොටක් අපි යට කරගෙන ඉන්නේ. අපි අහලා තියෙන දේවල් කවදාත් මේ ලෝකේ කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ හිණට ජීවත් වෙන්න ගියාම හැයන කොටක් අපි පැට්‍රෝල් පිටින. අපි මේ ගත්ත සද්ධාවම නෙවෙයි අපි ඇත්තට යොමු කරවන්නේ. එහෙමනම් මේ අපිට විදිය සද්ධාව තියෙන මිනිස්සු මේනකොට පඳුරක් පඳුරක් ගානින් ගඳ කරලා තියෙනවා. සද්ධාවෙන් තැනකට යොමු කරන්නේ නැහැ. පටන් ගන්න විතරයි. ධර්කේ කඩාවක සත්‍ය දඹුරු නැහැ. දෘෂ්ටි කඩාවක තැනකට යොමු කරන්නේ. නමුත් පුත්ජණයා ওই පහේ නිහිටි. ඉති ඕබා සම්පූර්ණ කරගන්න බැරි දේවල් විවේකයක් හම්බු වෙච්ච ගමන් හිත ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. ඉති ඒවෝ අපි මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියන්නේ බුදුහාමුදුරු වගේ දෙනෙක් අපි ඉදිරියට අරගෙන උන්වහන්සේ ආරම්භක ශ්‍රද්ධාවට අරගෙන වාංගු කරලා කියන බුදුහමරු අපිට අවසරයක් දීලා තියෙනවා මේන දේවල් ප්‍රපංච වශයෙන් බලන්න. මේවා මනෝවිකාර වශයෙන් බලන්න. මේවා හිතලුවන් වශයෙන් බලන්න. බලල ඊගා චිත්තක්ෂණයට අලුත් වෙනවා. මෙන්න මේ විදිහට බාර ගන්න වෙන්නේ අර පරණ රාපෙච්ච කාලයකට කොච්චර අලුත් වෙච්ච දැම්ම පැහැදිලි. ඒකේ ආසවල හැටි. ඒ නිසා අපිට බුදුහමරු දීලා තියෙන අවස්ථාවක් බේ යුදසබලෙක් වාගේ වීරෙක් වාගේ එන්න චිත්තක්ෂණයට අලුත් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සල චිත්තක්ෂණේ ප්‍රපංච කිසි දෙයක් අගය කරන්න බෑ. කිසිේත්ම බුද්ධ ආධුත්තමෙන් වාන්දේලා හොඳයි සුභයි සාන්තයි කියලා බලාගන්නේ. ඒසහ ප්‍රපංච වශයෙන් මේ මතුවෙන වේදනා, ශබ්ද, හිත, විලි විශේෂයෙන් මේ වේදනා වලට අපි ආරුඪ කරන හොඳ නරක සැප දුක් දෙක. ඒ ඇහෙන වචන වල තියෙන සුභ සුභ නිමිති එතන අපිට ඉන්නේ හිතවිලි වල කියන රාග දුෂ මොහ වශයෙන් අපි ආරුඪ කරන මේ ආලවට්ටම ඇඳුම ගලවලා දැම්මට පස්සේ මනුස්ස හිතක තියෙන ස්වභාවය වෙ පෙන්නන. ඒකටත් හේතුව මොකද්ද? අර කියන ආකාර රුචි සද්දා අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි නිඥානකන්ද කියලා ගිනාපු පුරුදු ටික. ඒක නැති කරන්න නම් ඒව නැති කරන්න තතමණ්ඩත් එපා. එනකොට පශ්චාත්තාප වෙන්නත් එපා. මේ කවුරුත් දීපු හුනියමකුත් නෙවෙයි, තමන්මවපු ප්‍රතිබිම්බකුත් නෙවෙයි. නයිදං අත්තකතං බිම්බං නයිදං පරකතං අගං. ඒ භාවනා කරනකොට මේ මතුවෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වගේ හිතවිලි වගේ දේවල් කවදාකවත් අපි හදනව නම් අපි උකට කලබල වෙන්නේ නැහෙනේ. ඒ නිසා මේක මම කරන ලද්දකුත් නෙවෙයි. අනුන් කරන ලද්ද ඕනියමකුත් නෙවෙයි. මේ ගිනාවු ජීවන රටාවේ පසු ප්‍රතිපල. නම් ප්‍රපංච වශයෙන් බාරගත්තු. මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියලා එක වාසනාවක් අපිට හම්බෙන්නේ කා චිත්තක් කියන්ට අලුත් වෙන්න පුළුවන්. නැත්නම් අපි නිතරම චිත්තක්ෂණේ ගැන පස්සවිනව. ඒකට කියනවා පසුබෑම කියලා. එතෙන් මතු චිත්තක්ෂණේ මෙවයින් අයින් කරන සුරු ලෝකයක් හිතා ගන්න. එතකොට ඇති ධාවණයට වැඩ. ඒකකින්වත් නැහැ. මේ දෙකම හීන ලෝකයක සිද්ධ වෙන්නේ. මේ මතුවෙන දේ බොරුත් නෙවෙයි, ඇත්තත් නෙවෙයි, හුදු ප්‍රපංච. මේ අහසේ වලාකුළු පා වෙන වලාකුළු වගේ වලාකුළු කවදාකවත් අහස කෙලසන්නේ නැහැ. වලාකුළු නිසා අහස නොපෙනී යන එක වෙනම දෙයක්, නැති වෙලාට පේන එක නොපෙනෙන දෙයක්. නමුත් කෙලසන්නේ නැහැ කියලා මේ පසු වෙන දේවල් පාසින් ෂෝ එකක්, ෆ්ලක්ස් එකක් යන එකක් මිස අල්ල ගන්න ගියොත් තමයි ප්‍රපංච වලට වැඩිමකට ආත්මයක් තියෙනවා කියන්නේ කියොත් තමයි අපිට මේක විනිවිදින්න බැරි වෙන්නේ. විනිවිදල් බැලුවට පස්සේ අපිට පේන්න පටන් ගන්න මේට වැඩි බරපතල චිත්ත ප්‍රීතියක් ආවා. චිත්ත ප්‍රීතියක් වික්ෂෝපයක් ආවත් විනිවිදිනාසුදුව බලනකොට ඒක එන්නේ සෙල්ලක්කාර වැඩක් කරනවා, ඇඩ්වෙන්චර් එකක් වෙනවා. ඕන කෙනෙක් ඕන විදියට ඒකට බල කවල බරපතල විදියට අපිට ඔළුවට දාන්න ගියත් ඒක මේ සාමාන්‍ය කියන අමාරි සයගේ විනෝද සමේ මේ කිඹුල වල නැහැ. අමසයි ඉස්කෝලේ මහත්තයෙක් කියනවා අයියෝ මහත්තයෝ හරිලේසි කිඹුල වලන්නේ කොහමද? පුංචි ලොක්ක පුංචි කල බලන කන්නඩියක් ගෙනියන්න. ගිනි පෙට්ටියක් අරගෙන යන්නේ ඒගොල්ල කිඹුල දිහා බලලා පුංචි උනල් බස්සේ අල්ල ගිනි පෙට්ටිය ගන්න. පුංචි කල බලන කන්නඩිය වල ලේසි ගිනි කිඹුල වල. එන්නේ අපි ළඟ තියෙන මේ අනුන් අපිට දාන මේ එක එක තාන්න මාන අනම්මන දෙන්න හදනවා නෝරුවට සේරම පුංචි කරන කංගාඩිකින් බල්ල ගින් පෙට්ටියට දාලා පැත්තකට ගන්න. අපි ළඟ තියෙන රද්දාදී හොඳ ගුණ ධර්ම තියෙන ඒව ලොකෝ කරලා. සුබුදු අන්තෝගාව කියන්නේ. මල්ලා කියක් කා. එනිසා අපි ළඟ තියෙන ලොක් කරලා බන්න කන්නාඩිය පුංචි කරලා බන්න කන්නාඩිය ගමනේදී. ලෝක ලෝකයා දෙන දේවල් කන්න බාර ගන්න ගියොත් ඒගොල්ලෝ කියන කේන්දේවල් කරන්න ගත්තොත් අපිට මේක ජීවිතයක් ඇතුළත මේක විසඳන්න බෑ. ඒව ප්‍රතික්ෂේප කරන්නත් එපා. විරුද්ධ වෙන්නත් එපා. මේ කණින් ඇහුව නැහැ වුණා වගේ හිටියා. මේ ඇහින් දැක්ක නොදැක්ක වගේ හිටියා. ඒක පිළිබඳව විශාරද ඥාන තිබුණා. බම්මණෙක් වගේ, මෝඩයෙක් වගේ, තගතෙක් වගේ හේ ඉන්නේ නැයිද? කරන්න පුළුවන් ශක්තිය තිබුණත් කොන්දේ අමාරු මිනිසෙක් වගේ ඉන්නේ. බැරිම නම් මලමිනියක් වගේ ළයි බේරෙනවා. ඉතින් ඒකට අර මනස සකස් කරන ක්‍රම, ඒකට අවශ්‍ය කරන දාර්ශනික උත්තරය තමයි මේ මතුවෙන දේවල් ප්‍රපංච වශයෙන් බලන්න. මේක මම අනිවාර්යෙන් මේකට උත්තර දෙන්න මම බැඳිලා ඉන්නවා කියලා ගත්තොත් ඉතින් කැමැති විදිහට බෙදාගෙන කණ එකයි තියෙන්නේ. බුදුහාමුදුරුවෝ ඉන්නේ නැහැ ඒකට වග වෙයි. බුදුරජාණන් කියනවා ගිය ආත්මේ වගේම ගොඩක් ආවා. එකක්වත් විසඳුවේ නැහැ. මේ ආත්මේට ආව පස්සේ දැන් ওই දින් දේවල් අල්ලගෙන නටන. ඔක හේතු උදේ වෙනකොට ඔකක් මතක නැහැ. මොකද එන අරමුණ තෝරන්නේ මේ විතක්කේ කියන සම්පූර්ණ චාරයකට නැති මිනිස්සු. තෝරගත්ත දේ තමයි අපි වද දෙන්නේ හෝ රැපදේ. ඒ වෙනුවට වෙන එකක් තේරුවනම් වෙන මොකද්දෝ ලෝකයක්. ඉතින් මෙහෙව් අහඹුවකට මොකටද වග වෙන්නේ? වග වෙන්නේ නැති වෙන්නයි පුත්‍රජාන් වහන්සේ අපිට සීලක පිළිපදලා සෞඛ්‍ය සම්පන්න මනසක් ඇතුව සද්ධාවෙන් පටන් අරගෙන තමන් වර්තමානයේ හිත පැවැත්වුවොත් ඊගාව චිත්තක්ෂණය අලුත් වෙන්න තියෙන අවස්ථාව මොනම යකෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත්, දේවතාවෙකුටවත්, මාරයෙකුටවත්, අන්‍යාවෙකුටවත් කඩන්න බැරි බව. ඒ මනුස්සයත් එක්ක අපිට හම්බෙච්ච උතුම්ම දායාදේ බව. ඒකම වෙච්ච දේච්චාවයි. ඊගාව චිත්තක්ෂණය අලුත් වෙන එකයි අපට තියෙන්නේ. එහෙමනම් මේ වෙච්ච හේරම මේ ප්‍රපංච කියන සංකල්පය තුළ හිතින් මවාගත්ත මනෝරූපයක් බව. දකින්න හීනයක් බව, මුවෙකුට පෙනෙන මිරිඟුවක් වගේ බව, ආසේ පලාවේ පාපේන මලාකුලක් බව. මේක යන නාඩගමක ජමනිකාවක් බව තේරුම් ගන්න පටන් අරගත්තොත් ඒක දිහා උපහාසයෙන් බලන්න පුළුවන්. අනුංගිකයක් වගේ. ඒ විතරක් නෙමෙයි ගාචිත්තකයන්ට අපිට අලුත් වෙන්න පුළුවන්. එතකොට අතිදහවයටපත් වෙන්නේ නැතුව පසුබෑමකට ලක් වෙන්නේ නැතුව ප්‍රපංච ප්‍රපංච වශයෙන් දැකලා ගත කරන්න පටන් අරගත්තොත් අපි අර පැති ගමන් ලදරු වීදී පැමිණිච්ච හිත අපට ආයෙ ගන්න පුළුවන්. අපි ලදරු වීෙන් දැදී අසාධාරණයක් වුණා සාධාරණවත් අපි දන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. අපි දන්නේ නැහැ කහපාටයි නිල්පාටයි වෙන් කරන්නේ. අපි දන්නේ මල මුත්‍ර කියන්නේ අසුචීත් කියන්නේ නරක දෙයක් බව. අපි දන්නේ මෙයා අම්මා මෙයා තාත්තා කියලා. ඉතින් ඒ නිසා හැම දෙයක්ම දිහා බලන්නේ පුදුම විකසිත මනසකින් සම්පූර්ණ අවදි භාවයකින්. නමුත් දැන් වෙනකොට මොකද වෙලාදී? දකින්න දේ දකින්කොටම ඒකට රූපයක් ආරෝපණය කළ ඉවරයි. නමක් තියලා ඉවරයි. ඊට පස්සේ අපි දකින්නේ ආරෝපණය කරපු රූපයයි නමයි විතරයි. පත්තත් දකින්නේ. අන්නේ ලදරු මනසට ආරම්භක මනසට ආපහු යන්න ඕනේ නම් ඒකට අපි සිංහලෙන් කියන්නේ පිරියම් වෙනවා කියලා. හැම චිත්තක්ෂණයෙම එනේන එකට ලෑස්ති වෙන එකයි තියෙන්නේ. ඒ නිසා පසුගිය දේවල් විසිකරනවා නෙවෙයි ප්‍රපංච කියන කුණු කුරේට දාන්න. ඔය කොම්පියුටර් එකේ තියෙන දැනට විසිකරන්නේ නැහැ ඩස්බින් එකේ තිබ්බට පස්සේ කැමති නම් පස්සේ විසිකරතයි. අන්න විදිහට පැත්තකට කෙරුවේ නැත්තම් මේක දරා ගන්න බැරි කුණු ගොඩක් මේකේ තියෙන්නේ. නමුත් මම කිව්ව පටන් ගන්නකොටම මේ ප්‍රපංච පිළිබඳ සන්දර්භයේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ කායනුපස්සනාව කියන එක දක්ෂකම ඇති වුණාට පස්සේ. ඒක ටිකක් උදව් වෙනවා. කායනුපස්සනාව ඉවර කරනකම් ඔය සදාචාරී සීලේ ඒ ධර්මවල තියෙන සම්ප්‍රදාන කුල වටිනාකම් තියෙනවා. ඔය භාවනා කියලා හොඳට අර ආනාපානින් සංසිඳිලා මේ කයින් පොඩි වෙනසක් කරන විවේක ස්ථාන ගියාට පස්සේ ඉන්නේ හාට යන ගමනේදී මතුවෙන සෑම දෙයකටම කිසිම අතිදහවණයකට ලක් නොවි කිසිම පසුබෑමකට ලක් නොවි මේක භූතයක් බව වෙච්ච දෙයක් බව මම ඉල්ලලා ගත්ත දෙවෙන්නේ නෙමෙයි දෙයක් බව ඉල්ලලා ගත්තම වගේ වෙන්නත් ඕනේ ඒක පැහැදිලිව මතක තියාගන්න චේතනා කෙරුවනම් වගේ වෙන්නේ කර්ම රැස් වෙනවා භූත වශයෙන් බලන පටන් අරගත්තොත් සම්පූර්ණ නිකන් අදතාව කාශයටගේ යානයක් වගේ කිසිම හැප්පෙන්ඩ දෙයක් ඉතරට එන්න එන හැප්පෙන හැම දෙයක්ම හුදු වලාකුලක් විතරක් බවත් ඝණයක් මේකට ගිහුවා හුදු ශූන්‍යතාවයක් බවත් තියෙන බව තේරෙනකොට තේරෙනවා අපි විහිං මෙවට ආරෝපණ කරගත්ත නිසා මේ ඇඟේ හැප්පෙන්නේ. නමුත් හිත මේවා ප්‍රපංච වශයෙන් බලන්න පටන් අරගත්තොත් බුදුහාමුදුර ලෝකෙ දිහා බලපු හැටි රහතන් වහන්සේ නමක් ලෝකෙ දිහා බලන හැටි ආර්යයන් වහන්සේ නමක් ලෝකෙ දිහා බලන හැටි ඡායා මාත්‍රයක් ගන්න. ඒක නිසා යෝනාච්ච සාරී නෝ පච්ච සාරී යමෙක් ඒ විදියට අතිදහමයට ලක් වෙන්නේ නැද්ද යමෙක් පසුබෑමකට ලක් වෙන්නේ නැද්ද සබ්බං අච්ච ගමයි මං පපංච මේ සියලු ප්‍රපංචියෝ විනිවිද දැකලා පිරිසිදු කරන්නේද හෙතෙමේ අර හැලිලිගිය දිරාගිය හමක් හැවක් හලන උරගෙක් වගේ මෙච්චර සංසාර බැදීගෙන ආපු මොහපටල සංයෝජන ධර්ම ඕරම් භාවිය උද්දාගිය වශයෙන් හලන්න පුළුවන් බවත් දැනටමක් සමහර මෙච්චරක් හැලිල බවත් ඉතුරු ටිකක් දැනට තියෙන හැබැයි සතාගේ ඇලවිලා තිබුණාට සතාට අයිති දෙයක් නැහැ. හැබැයි ගැලවිලා තියෙන බව තේරුම් ගත්තොත් නිවන කෙනෙක් එක්ක සමාර්ධයක්. ඉතින් ඒ නිසා ඒක ක්‍රමෙන් ටිකෙන් කරගෙන යන්න බණ අහලා හම්බෙන අවස්ථාවේ බලන්න ඒක කුප්ප ගන්න එපා උස්ස ගන්න නැතුව අමාරු සයියගේ අර පුංචි කරන කණ්ඩාරිය අරගෙන ගිහිල්ලා පොඩි කරලා එනකයි තියෙන්නේ ගානකට ගන්න පුංචි කරලා බලුව කියන්නේ. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඇත්තට ලෝකේ තියෙන කොර වෙච්ච අන්ධ වෙච්ච ලෙඩ වෙච්ච මිනිස්සුත් එක්ක බලනකොට අපි ගත කරන මේ චිත්තක්ෂණේ ශක්තිද රජී ජීවිතයක් තියෙනවා අපිට. අපිට ඇත්ත හම්බෙලා තියෙන අපි මේ අඬන්නේ හෙන්දුවක් නැහැ කියලා. අපිට ඇස් දෙක හම්බෙලා තියෙන අපි අඬන්නේ අංජන කුංකුම නැහැ කියලා. අපිට කකුල් දෙක හම්බෙලා තියෙන අපි අඬන්නේ මේ රපත්තු දෙකක් නැහැ කියලා. කවදාද කකුල් දෙක නැති මිනිහා දැකපු දවසක මම අපට තේරෙන්නේ මොකද්ද මේ අපි අඬ නැඩිල්ල කියලා. ඒ නිසා මම තේරම ප්‍රපංච කියන ක්‍රමයට දාගෙන කටයුතු කරන පටන් අරගත්තොත් ඊයගෙන ගත්ත මේ විතක්ක කොහොමද මේ ප්‍රපංච ඇති කරන්නේ? මේ ප්‍රපංච අපි නැවත වහයලාගෙන අපේ මනෝලෝකය අපි අසරණ වෙන්නේ කොහොමද? අන්න ඒක විනිවිද දකින්න පුළුවන් ඇහැ සතියෙන් ගමන් කරනකොට මේක නිකන් හුදු දූවිල්ලක් වලාකුලක් වඩපත් වෙලා කහගෙන යන්න පුළුවන්කම හම්බෙන්නේ කොහොමද කිව්වහම මේගොල්ලෝ ඉන්න මිනිහා නෙවෙයි ගොඩට යන්නේ සම්පූර්ණ පරිණාමයකට ලක් වෙනවා. අන්නේ පරිණාමයේ මේ ජීවිතයේදී මේ ਸਰවචන සාධනයේදී අපිට සාක්ෂාත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව මම මෙතන නැත කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි මේ අමතර කටයුතු නිසා අපිට භාගයක පමාවක් සිද්ධ වුණා. කෙසේ නමුත් මේ සාමාන්‍ය ධර්ම දේශනාව අවසන් කරන විතර දවල් දාණි පවත්වපුවේ මොහාන් චන්ද්‍රාන් පෙරරා කියන පවුලේ ඒ ශ්‍රියාපෙර මහත්මයට ජීන් ලියනින් මෛත්‍රියට පිම්පිනස ඒ කරන ධර්ම දානමය පින්කමත් අපි මේ අවස්ථාවේ ජීපත් කරනවා. සංඝයා වහන්සේලාට බුද්ධ පූජාව සංඝයා වහන්සේ සහයෝගාචර පිටර දන් දුන්නා. ඉතින් ඒත් උ යම් පරමාර්ථකින් ඒ දාණය සම්පූර්ණ කරා නම් ඒ පරමාර්ථී තේවා පින්දීමට බලාපොරොත්තු නැත්නම් පින් ලැබේවා. ඒත් උ බලපාර බලාපොරොත්තු නොඋනත් යමක් එයක් අංගෙන් බලාපොරොත්තු වෙනවනම් ඒ සියලු දෙනාටමත් මේ පින් දකින්න ලැබිලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න හිත් පහළ වේවා කියලා අපි කරුණාවෙන් ආරාධනා කරනවා. ඒ වගේම මේ වැඩවලට පිණින් උපනි උදව් කරන අනිකු සියලු දෙනාටමත් අපි නැමේ මේ පරිලෝකයේ යම් තාක් ඥාති පිරිසක් ඉන්නනම් ඒ ඇත්තන්ටත් මේ උදාාර කුසල කර්මයේ ඈත සිට දකින්නක් වශයෙන් දැක සාදු කියලා පින් අනුමෝදන් වෙන්න හිත් පහළ වේවා කියලා කරුණාවෙන් ආරාධනා කරනවා. අපි අපිටත් මේ කුසල් හේතු භූත වීමෙන් අපි මේ යන ගමන සුඛ ප්‍රතිපදාවෙන් කිපා විඥාවෙන් යන්නත් තියෙන බාධක මාර්ග උතුරු දුරු කරන්නත් අවසානයේ බුද්ධ ආදී උත්මෙන් වහන්සලා පැමිණ වැඩවදාලේ සාන්ත සුන්දර නිවනට ළඟා වෙන්නත් මේ කුසල ඒකාන්ත හේතු වාසනා වේවා කියන සාදුකාරයක්.